උදේින්ම උන්නම් යන්නත් පුළුවන්. ඉතින් ගොඩක් අය කතා කරන්න කැමති දේවල් තමයි ඔය මැරුණහම මොකද වෙන්නේ, අන්තිම මොහොතේ මොකද වෙන්නේ නේද? ඒවත් යම් කිසි අවබෝධයක් තියෙන එක හොඳයි. ළඟට ත්‍රිලක්ෂණය කියන එක මොකද්ද? අතනම අද කාලේ හරියට කතා කරනවා මේ ත්‍රිලක්ෂණය බලන්න, ත්‍රිලක්ෂණය බලන්න. නිවන් දකින්නත් ත්‍රිලක්ෂණයම වඩන්න ඕන කියලා කතාවක් තියෙනවා. ඉතින් ඕක ධර්මයේ කොච්චර අහු වෙනවද කියන එකත් හොයලා බලන්න ඕන. කියන පරියටම කියනවා මිසක් නේද? අර ප්‍රශ්නේ හොය අනිත්‍යයි අනිත්‍යයි කියලා, ඒක ඇත්තටම මේ මූලිකව තියෙන්නේ ඕක අර භාෂා දෙකක ප්‍රශ්නයක්. පාලි සංස්කෘත මේ දෙකම එකම වචන. පාලි වචනේ මේ අනිත්‍ය, සංස්කෘත වචනේ අනිත්‍ය. හරි. ඕක මේ දැන් සමහරු මේක මේ සිංහලෙන් තේරුම අරගෙන ඒක කියන්න යනවා. රේ ඉච්ච නොවෙන නිසා අනිච්චයි. ඉච්ච කියන්නේ කැමති වෙන ස්වභාවය. ඒ නිසා අනිච්චයි කියලා එහෙම තේරුමකුත් සමහර විට අහන්න ලැබෙනවා. එහෙම ගත්තා කියලා වරදකුත් නැහැ. ඒකට මම හොඳට ගැලපෙනවා. මොකද කැමැති දේ නොලැබීම දුකයි කියලා එහෙම යම් පිච්චන් නලබති කම්පි දුක්ඛම් නේද? කැමැති දේ නොලැබීම දුකයි කියලා ඒක කෙලින්ම බුද්ධ වචනේම තියෙනවා.
දුක නිසා අනාත්මයි කියන එක. ඒකට වෙන දෘෂ්ටිකර වැදනම් කියන කතාවක් ඒක. හ්ම්. අනාත්ම කියන
අනාත්ම කියන්නේ මොකක්ද? ඔක තමයි බුදුදහමේ තියෙන ගැඹුරුම තැන. තේරුම් ගත්තොත් හරි. ආත්ම
ස්වභාවයක්.
ආත්ම ස්වභාවයක් නැහැ කියන එක තමයි අනාත්ම කියන්නේ. ඒ කියන්නේ අර
ඒක ධර්මයේ මෙතන කියන නේද? ආත්මයක් නැහැ කියන එක දෘෂ්ටියක්, ආත්මයක් නැහැ කියන එක තියෙනවා කියන එක දෘෂ්ටියක්, ආත්මයක් නැහැ කියන එක දෘෂ්ටියක්.
ඒ දෘෂ්ටිය වෙන්නේ ආත්ම කියන සංකල්පේ. ආත්ම කියලා අපි හිතන්නේ මොකද්ද? ස්ථිරව නොවෙනස් වෙන කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් ස්ථිර මොනවා හරි දෙයක් තියෙනවා මේ එක එක සංසාරයේ යන මෙරිලා උපදින ස්ථිර මොකක්දෝ දෙයක් තියෙනවා, ආත්ම කියලා දෙයක්. හරි. ඕකේ තමයි ඇත්තටම ගොඩාක් අය දැන් බෞද්ධයත් ඉන්නේ ඕකේ. මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකේ යන්න හරි මොනවා හරි හිතන්නේ මේ මාව කොහට හරි හොඳ තැනකට ගෙනියන්න නේද? ඉතින් Hindu අය කියනවා මේ බ්‍රහ්මයා ළඟට යන්න හරි නේද? ඒ සංකල්පෙන් යනවා. තව කට්ටියක් කියනවා යහමහම දැන් අපි ක්‍රිස්තියානි මුස්ලිම් වගේ වෙයි ගත්තොත් ස්වර්ගයට යන්න, දෙවියන් වහන්සේ ළඟට යන්න. ඒ යන්නේ මේ ආත්ම සංකල්ප. හොඳ දේවල් කළොත් එතෙන්ට යන්න පුළුවන්, නරක කළොත් අපායේ යනවා හරි අක්ෂය ළඟට යනවා හරි ඔය වගේ සංකල්ප ටිකක් තියෙනවා. හ්ම්. බුදුදහමෙත් කර්මඵල අනුව එහෙම දෙයකුත් කියනවා. හොඳ දේ කළොත් හොඳ විපාක ලැබෙනවා, නරක දේ කළොත් නරක විපාක ලැබෙනවා කියලා. හැබැයි යන තැන හරියටම කියන්නේ නැහැ. මොකද අපි කාටවත් කියන්න බෑ කවුරු හරි හොඳ දේවල් විතරයි කරන්න කියලා. එහෙම නැත්නම් නරක දේවල් විතරයි කරන්න කියලා. ඒ දෙපැත්තම වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය නේද? එවනට අපිට පුළුවන් නම් ඉතින් නරක ඒවා අඩු කරලා හොඳ ඒවා වැඩි කරගන්න අර ටිකක් චාන්ස් එක වැඩි හොඳ එකක් අරමුණු වෙන්න මරණ මොහොතේදී. හරි. probability එක වැඩි කරගන්නවා වගේ දෙයක් කරන්න පුළුවන් නිසා ස්ථිරවම කියන්න බෑ හරියට මොකක් වෙයිද කියලා. ස්ථිරව කියන්න පුළුවන් අවස්ථා දෙකක් තමයි, එකක් පව් පැත්තෙන් ගත්තොත් ආනන්තරීය කර්මයක් කළොත් ස්ථිරයි. නියත වශයෙන්ම අපාගත වෙනවා නේද? නැත්තම් පින් පැත්තෙන් තියනවා එකක් තමයි දැන් සතර අපායට යන්නේ නැහැ කියන මේක දෙනවා සෝවාන් වුණොත්. නැත්තම් සෝවාන් මාර්ගයට වැටුණොත් අපාගත වෙන්නේ නැහැ කියලා එක. ඒක එක පැත්ත. අනිත් එක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ ධානයක් වඩාගෙන ඒක මේන්ටේන් කර කර හිටියොත් ඒත් අපාගත වෙන්නේ නැහැ. ඒකට අනුරූප බ්‍රහ්ම ලෝකේ උත්පත්තියක් ලබන්න පුළුවන්. ඒක හැබැයි ඊළඟ ජීවිතේ විතරයි. එතනින් ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක එතන නැහැ. බ්‍රහ්ම ලෝකෙත් යම් කිසි ආයුෂයක් තියෙනවා. ඒක ඉවර වුණාම ආයේ සතර අපාගත වීමේ හැකියාවෙන් මිදිලා නැහැ. හරි? එතකොට ඒ බුදුදහමේ සඳහන් වෙනවා ඒ 31 තලයක් සතර අපායයි, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝක 6යි. මම ලෝක ටිකයි ඔක්කොම ගත්තහම 31ක් තියෙනවා. ඔයි කොහේ හරි ආයේ උපදිනවා. නෑ ඔහොම උපදිනවා කියනකොට කවුද උපදින්නේ කියන ප්‍රශ්නේ. ඔක තමයි ආත්ම සංකල්පය. දැන් කොටසක් විශ්වාස කරන හැම උපදිනවා කොටසක් කියන ඕවා බොරුව. එහෙම එකක් නෑ. මරුණායින් පස්සේ ඉවරයි. එහෙම කියන පිරිසකුත් ඉන්නවා. නේද? ඒක තව මතයක්. ඒතර ওই දෙක තමයි ওই ප්‍රධාන දෘෂ්ටි දෙක. ඉන්නවා කියන එකට කියනවා සාස්වතවාදී කියලා, නැහැයි කියන එකට කියනවා උච්ඡේදවාදී කියලා. මරුණායින් පස්සේ ඉවරයි. හරි?
ආයතන දෘෂ්ටි කියන එක ඒකට
එන්නේ. ඒ වර්ග කරලා තියෙනවා දෘෂ්ටි.
එතන ඉවරයි.
ඔව්. එතන ඉවරයි.
ඊට පස්සේ ඉවරයි.
ඉවරයි ඉවරයි. ඒක ගොඩාක් වෙන්නේ මේ ශරීරයමයි මම කියන එක. ශරීරය ඉවර වුණා නම් ඉවරයි මම. භෞතිකවාදී මාක්ස්වාදී කියලා එහෙම කියන්නේ. ඒ කට්ටිය ඒ පැත්තෙන් යනවා. ඔය බොරු කතා ඒ උපදිනවා කියන එක. මේ මරුණහම ඉවරයි. හරි. ඉතින් එහෙම මත ඒ කාලෙත් තිබුණා අදත් තියෙනවා. ඒකේ කියන්නේ මත තියාගන්න පුළුවන් ඉතින් එක එක්කෙනාට එක එක විදිහට. එහෙම තමයි. හරි. ඉතින් ඇත්තටම බුදුදහම කියන එකේදී වෙන්නේ එක මතයකටවත් වැටෙන්නේ නැහැ කියලා කතාවකුත් තියෙනවා. දෘෂ්ටිවලට නොඇති. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියනවා. දෘෂ්ටීන්ට නොඇතුණ සීලයක් වෙන්න ඕන. එහෙම දර්ශනයක් කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. එතකොට තමයි අර නහි ජාතු ගබ්බසෙයියන් නැවත ගර්භවාසයකට නොපැමිණෙන තත්ත්වයටපත් වෙන්න පුළුවන් දෘෂ්ටීන්ට නොවැටි රකින සීලකින්. කියන්නේ ප්‍රතිපත්ති. දිව්‍ය ලෝකෙ යන්න බලාගෙන සීල් රැක්කම දිව්‍ය ලෝකෙ යනවා ඉතින්. යනවා කියන්නේ ඒ සීලේ හරියට රැකුණොත් යයි. කැඩුනොත් අපාය යන්නත් පුළුවන්. පව් කරලා ඒව සිහි වුණොත් එහෙම එහෙම වෙන්නත් පුළුවන්. අයි දිව්‍ය ලෝකෙ යෑම හැකියාව තියෙනවා. එතකොට ඒකත් විස්තර කරනවා. කොහොමද සුගතිගාමි වෙන්නේ? ඒකට අවශ්‍ය දේවල් මොනවද? අපායගාමි වෙයි. සුගතියකට යන්න නම් මොනවද කරන්න ඕනේ? අවශ්‍ය දේවල් ටිකක් විස්තර කරනවා. දැන් ඒක නෙමෙයි බුදු කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. එහෙම ගියත් ඔය 31 තලයේ කොහේ හරි උපදිනවා සංසාරේ යනවා. සංසාරේ යනවා කියන එක අපි දන්නවා දුකයි කියලා. නේද? අර සාපේක්ෂව දුකේ අඩු බවක් නිසා දුක නැති කිරීමක් නෙමෙයිනේ. ඒතර බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ ඔය ඔක්කොගෙන්ම ගැලවෙන මාර්ගය සංසාරෙන් ගැලවෙන විදිහක් තමයි මේ බුදුදහම කියන්නේ. ඒක තමයි ඔය දැන් අපි චතුරාර්ය සත්‍ය ගත්තත් පටිච්ච සමුප්පාදය ගත්තත් පංච උපාදානස්කන්ධය ඔය හැම එකෙම විස්තර කරන්නේ සසරේ යන ස්වභාවය නෙවෙයි. සසර ඉක්මවා යන. ඒ කියන්නේ ලෝකෝත්තර කියන්නේ ඒකයි. මේ ලෝකෙට අයිති ස්වභාවය තමයි ඔය ලෝකේ කොහේ හරි ලෝකයක උපදින. හරි 31තරෙන් කොහේ හරි. එහෙම නොවන ලෝකේ ඉක්මවා යන ගතිය තමයි ලෝකෝත්තර කියන්නේ. ලෝකේ යන ස්වභාවයට කියන ලෞකික කියන. ලෝකෝත්තර මාර්ගය කියන්නේ ඒ නැවත නූපදින විදිහට කරන වැඩපිළිවෙල. ලෝකෝත්තර මාර්ගය. ඒකේ ඵල තමයි සෝවන් සකෘදාගාමි අනාගාමි අරහත් කියලා එහෙම එන්නේ. ඔන්න ඕක හොයන්න අවශ්‍ය ධර්ම කරුණු ටික තමයි පටිච්ච සමුප්පාදේ ගත්තත් ඔය කියන හැම එකේම තියෙන්න ඕන. ඒ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා නේද? දුක නැති කිරීම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඒ විදිහට විස්තර වෙනවා. ඔය කොයිකෙන් ගත්තත් තියෙන්නේ එකම දෙයයි, ආයේ නැවත ඉපදීම නැති ස්වභාවයක්. නිවන විස්තර කරද්දි කියන ආයේ උපතක් නැහැ. නේද? අජර අමර ජාතියක් නැති ජරාවක් නැති මරණයක් නැති ස්වභාවයක් නිවන. නිවන අවබෝධ වෙන්නේ මොන මොහොතේද? මැරුණට පස්සේද ජීවත් වෙයිද? රහතන් වහන්සේලා නේද අවබෝධ කරගත්තේ මේ ජීවත් වෙයිද? මරුණයින් පස්සේ නෙවෙයි. ඒකට මේ ජීවත් ඉද්දී අත්දකින්න පුළුවන් දෙයක් වෙන්නත් ඕන. ඒ ස්වභාවය අජර අමර වෙන්නත් ඕන. ජරාවක් නැහැ, මරණයක් නැහැ, ඒ වගේ ස්වභාවයක්. ජාතියක් නැහැ. ඒ කියන්නේ ඉපදීමක්. ජාතිය කියන්නේ මොකද්ද? ඉපදීම නැත්නම් හට ගැනීම කියන එක. ජාති. නේද? ජරා කියන්නේ දිරලා යන වයසට යන ඒ ස්වභාවය. ජරා මරණ කියන එක අපි සම්මුති මරණය නම් දන්නවා නේද? ආවිෂ කාලයක් ඉවර වුණාම හරි. ඒකේ තව එකක් තියෙනවා ක්ෂණික මරණය කියලා එකක්. හටගත්ත දේ නිරෝධ වෙන ස්වභාවයටත් එකක් මරණය. ක්ෂණයක් ක්ෂණයක් පාසා තියෙන ස්වභාවයකුත් තියෙනවා. දැන් අපේ හිතක් ගත්තොත් ඒ හිත හටගත්තා වගේම ඒ වෙලාවේ ඉවරයි, නිරුද්ධ වෙනවා. එතන තියෙන ටිකක් ගැඹුරක් කර අපි නිකන් උඩින් බලන තේරුමට වඩා. එතකොට මේ දැන් ප්‍රශ්න කීපයක් තිබුණා මේ පටිච්චසමුප්පාදේ ටිකයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැනයි තවන අනිත්‍ය ගැන කතා කරන්න ගියොත් අපි කොයි තේරුම ගත්තත් මොකකද අනිත්‍ය බලන්නේ? යම් කිසි දෙයක් වෙන්න ඕන නේ. පවතින දෙයක් නේද අනිත්‍ය කියන්නේ? ඈ දෙයක් නැතුව අනිත්‍යයක් කතා කරන්න පුළුවන්ද? මොකක් හරි ස්වභාවයකනේ අනිත්‍ය කතා කරන්නේ. මොනව හරි තියෙන්න ඕන නේද? මේක අනිත්‍යයි කියන්නේ. ඒක සඳහන් වෙන ඒ ධර්ම කොටසකුත් තියෙනවා. යද නිච්ඡං තන් දුක්ඛං කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. නේද? ඒ තනක් තියෙන පොඩි සියුම් තැනක් යද නිච්ඡං කියලා කියනවා. අනිච්ඡං දුක්ඛං කියලා නිකම්ම නෙමෙයි කියන්නේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යද නිච්ඡං තන් දුක්ඛං. හරි? ඕක අමතක කළාට ඕකේ තියෙන ලොකු තේරුම. යමක් මොකක් හරි. දැන් මොකක් හරි කියන එක ලෝකෙට අයිති දෙයක් වෙන්න ඕනනේ. අපේ ශරීරේ වෙන්න පුළුවන්, එළියේ තියෙන දෙයක් වෙන්න පුළුවන්. තව විදිහකට කිව්වොත් මේ රූප වලට අයත් කියලා කියන්න පුළුවන් නේ. ලෝකෙයි. එකයි මම කියේ රූප ගැනත් එකක් කතා කරන්න වෙනවා, අනිත්‍ය ගැන කතා කරන්න කිව්වොත්. දෙයක් නැත්නම් අපිට අනිත්‍ය ගැන කතා කරන්න විදිහකුත් නැහැ. හරි. එතකොට මේ ලෝකය කියන්නේ මොකද්ද, නැත්නම් රූපය කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. මේ බුදුදහම කියන්නේ ලෝකෝත්තර මාර්ගයක්. ලෝකය ඉක්මවා යන මාර්ගයක් වෙන්න ඕන. දැන් අපි ලෝකෙ කියලා මොනවා හරි හිතාගෙන ඉන්නවනේ. අපේ ලෝකේ තියෙනවා නේද මේ ගස් ගල් දේස් පුතු ඉරහඳ තාරකා කඳුව ගංගා ගේවල් යාන වාහන අරව මේවා සත්තු ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා මිනිස්සු ඉන්නවා නේද ඔක්කොම අපේ ලෝකේ නේද සාමාන්‍ය අපි ලෝකේ කියලා හිතන්නේ ඕකට මමයි අනිත්‍යයි සේරම මේ ලෝකෙට අයිති නේද එතකොට ඕක ලෝකෙට අයිති දැක්මනේ ඒකට කියනවා ලෞකික ලෝකෙට අයිති දැක්. එතකොට මේ ලෝකේ සසරේ ඉපදි ඉපදි මෙරි මෙරි යන සත්වයා දකින්න පිළිගන්න බාර ගන්න ලෝකයක් තියෙනවා. හරි? දැන් ධර්මයේ පෙන්නනවා ඕක තව ටිකක් විමසලා බලන්න කියලා. මේ ලෝකේ කියන්නේ මොකද්ද? දැන් සම්මා දිට්ඨිය ඇති කරගන්න ක්‍රම කීපයක් කියලා තියෙනවා. එකක් තමයි අපි චතුරාර්ය සත්‍ය පෙතෙන් දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔකෙන් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. තව තැන්වල පෙන්නනවා ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මේකෙන් ගලුවන් සම්මාදිට්ඨිය ඇති කරනවා. හරි? එහෙනම් සඳහන් වෙනවා. අර රෝහිතස්සට කියපුවා. රෝහිතස්ස කියන්නේ ලෝකේ හොයන්න ගියා නේද? ඉරිදි බලෙන් හොයාගෙන හොයාගෙන අවුරුදු 100ක් ගිහිල්ලත් කෙලවර හම්බුන්නේ නැහැ. එයා මැරිලා ගියා මිසක් මේ ලෝකේ කෙලවර හම්බුන්නේ නැහැ. ඒ අතීත කතාවත් එයාට මතක් වෙලා ඒකත් කියලා බුදුහාමුදුරෝ දේශනා කරන අරෝහිතස්ස ඔය එහෙම ගිහිල්ලා මේ ලෝකේ කෙලවරක් දකින්න බෑ. හැබැයි ලෝකේ කෙලවර දකින්න නැතුව නිවනක් පණවන්නෙත් නැහැ. ඔය ගිය විදිහට ගිහින් ලෝකේ කෙලවර හොයන්නත් බෑ. ලෝකේ කෙලවර දකින්න නැතුව නිවන් අවබෝධ කරන්නත් බෑ කියලා. කියන්නේ ලෝකය මොකද්ද කියලා දකින්නත් ඕන, ලෝක සමුදය දකින්නත් ඕන, ලෝක නිරෝධය දකින්නත් ඕන, මාර්ගය දකින්නත් ඕන. ඔය තුලින් තමයි මේ සම්මා දිට්ඨිය කියන්නේ ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්න තැන. නේද? සම්මා දිට්ඨි සම්මා සංකප්පනේ. එතකොට ඒ සම්මා දිට්ඨියේදී ඔය විදිහට කියනවා. දුක දුකට හේතුව නිරෝධේ මාර්ගය. නැත්තම් ලෝකේ ලෝක සමුදේ නිරෝධේ මාර්ගය. ඒක තවත් විදිහකට කියනවා රූප රූප සමුදේ නිරෝධේ මාර්ගය. ඒකෙනුත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. තවත් ගොඩක් විදි තියෙනවා සම්මා දිට්ඨි සූත්‍රය කියන එකේ ඔය පටිච්ච සමුප්පාදේ හැම අංගෙම අරන් කියනවා. දැන් අවිද්‍යාව ගත්තොත් අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යා සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මේකෙනුත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. නැත්නම් සංඛාර කියන්නේ මොකද්ද? සංඛාර සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මේකෙනුත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඔහොමම අර හැම එකටම කියනවා. හරි? ඒ ඔතන දැන් අර මන් දෙයක් කියන එකට ඔය ඕන එකක් ගන්න පුළුවන්. අපි ලෝකේ කියලා හිතන ඕනම දෙයක් ඔකට අයිති ඕනම දෙයක් කියන්නේ එතකොට නේ. ඒ දේ අනිත්‍යයි. ඒ දේ අනිත්‍ය නම් ඒක දුකයි. යද නිච්ඡං තන් දුක්ඛං කියලා අන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. නේද? දැන් ඒ විදිහට දේශනා කරනවා. තෝවේදි සමහර වෙලාවට අපිට ප්‍රශ්න එනවා. දැන් සමහර දේවල් නම් අනිත්‍ය වෙනකොට අපිට දුකයි තමයි. සමහර දේවල් අනිත්‍ය නේද? නේද? දැන් සැප දෙයක් නම් නැති වෙලා යනකොට දුකයි. දුක් දෙයක් නැති වෙනකොට නැත් තරහකාරයෙක් නම් මැරිලා ගියාම දැන් ප්‍රභාකරන් වරුණාම එහෙම රතින් යත්වත්තු කරනවා. කිව්ව දුක්ක පුද්ගල ස්වභාවය තමයි ඔය කතා කරන්නේ. ලෝකෙට අයිති ස්වභාවය ලෝකෝත්තර ස්වභාවය නෙවෙයි. දුක තියෙන්නේ ලෝකෙ පුද්ගල ස්වභාවය. ඒ ස්වභාවය දැන් ලෙඩක් හැදිලා කියන කැන්සර් එකක් හැදිලා තියෙනවා. ඒක අනිත්‍ය හින්දා සනීප වෙනවා. සපයි දුකයි. නේද?
නිත්‍ය නම් ඒක.
නිත්‍ය නම් දුකයි. දැන් නිකන් ධර්මයේ අනිත්‍යත්වයට යනවා වගේ ඒක. ඇයි? එහෙම වෙන්න බෑ බුදු දහම කියන එක. ඔන්න ඕක දාලා තමයි ඔය අනිච්ච කතාව ගන්න කට්ටිය. ඈ? ඉච්ච කැමති. තකටයි. කැමැත්තේ පවත්වන්න බැරි නම් දුකයි. කැමති විදිහට පවත්ව ගන්න බැරි වෙනකොට දුකයි. ඒ කතාවක් කියලා තියෙනවා මං කියේ රයම් පිච්චන්න ලැබති තම්පි දුක්ඛං කියන එක. ඒක හරි ඒකේ වැරද්දක් නැහැ. කැමති විදිහට පවත්වන්න බැරි නම් දුක තමයි. නේද? අපි කැමති දේ වෙන්නේ නැති වෙනකොට දුකයි. ඒක තමයි දුක කියන්නේ. ඒක ඕකේ වචනේ තේරුමට වඩා අපි බලන්න ඕන දැන් ඕකෝත්තර මාර්ගයේ තේරුම් ගන්න. ඒ කියන්නේ සම්මාදිට්ඨිය. ලෝකය කියන්නේ මොකද්ද? නැත්නම් රූපය කියන්නේ මොකද්ද? නැත්නම් දුක කියන්නේ මොකද්ද කියලා ගැඹුරින් තේරුම් ගන්න කියන දැන්. දැන් බුදුහාඳුරෝ පෙන්නනවා මේ දුක කියන එක පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. නැත්නම් ලෝකය පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. දැන් අපි කරන්න හදන්නේ දුක කියන එක දකින්න හදනවා නෙමෙයි, දුක නැති කරන්නයි මේ උත්සාහ කරන්නේ. ලෝකය කියන එක මොකද්ද කියලා අපිට වැඩක් නැහැ. ලෝකෙන් එතර වෙන්න පුළුවන් නම් හරි. නේද? ඔන්න ඔක සාමාන්‍යයෙන් වරද්දගත්තු තැන. අපි දුකෙන් මිදෙන්න කලින් දුක කියන එක මොකද්ද කියලා අඳුර ගන්න ඕනේ, තේරුම් ගන්න. ඒක ගැඹුරින් දකින්න නැතුව දුකෙන් මිදෙනවා කියන එකක් කරන්න බෑ. හරි? ඒ හින්දා තමයි අර සම්මා දිට්ඨිය ඇති වෙන්න නම් ලෝකය කියන්නේ මොකද්ද කියලා හොඳට දකින්න ඕනේ. ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔන්න ඔය හතර දකින්න කෙනාටයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. දැන් රූපය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? ඔය දකින්නගෙනාටයි සම්මාදිට්ඨිය තියෙන්නේ. සම්මාදිට්ඨිය නැතුව මාර්ගය උපදින්නේ නැහැ. ලෝකෝත්තර මාර්ගය. කියන්නේ හරි දැක්ම කියන එක. ලෝකෝත්තර දැක්ම. ඉතින් දැන් රූපය කියන්නේ මොකද්ද? අපි රූපයක් කියන්නේ සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා මං කිව්වේ මේ වටපිටාවේ තියෙන දේවල් ටික රූප ලෝකෙට අයිති දේවල් ටික රූප රූප වලින් තමයි ලෝකෙ හැදිලා තියෙන්නේ නේද? කොහොමද අපි රූප තියෙනවා කියලා දැනගන්නේ?
වර්ණ
ඒ කියන්නේ ඇහැට පෙනෙන. නැත්තම් මේ ශබ්ද වලින් දැනගන්නවා රෝමේවා තියෙනවා කියලා. නේද? මේ ආයතන වලින් නේද දැනගන්නේ? ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන්. ඔය හයෙන්මයි මොනව හරි දැනගත්තා නම් දැනගන්න. ලෝකය ගැන හරි රූප ගැන හරි නේද? දැනුවත් වෙන්න. එතකොට ඔය හයෙන් හය නිසා හටගත්තු ලෝකයක් නේද අපිට තියෙන්නේ. දැන් අපි ඔකේ අනිත් පැත්ත බලමු. දැන් අපේ ආයතනයකට අහුුන්නේ නැත්නම් මොකක් හරි ඒක අපේ ලෝකෙට තියෙනවද? දැන් නෝන මෙතන මොකෙක් හරි භූතයෙක් ඉන්නවා. කවුරුත් දන්නේ නැහැ නේද? ඉතින් අපේ ලෝකෙට තියෙනවද? නැහැ. මේ ආයතන වලට අහුවෙන්නේ නැහැ. නෑ. බැරි වෙලාවත් මේ හයින් එකකට අහුුණා නම් ඔන්න ඉන්නවා කියන. නෑ. අපි කාටවත් එහෙම අහුුන්නේ නැති හින්දා අපේ ලෝකෙට ඒ අදාළ නැහැ. දෙවි කෙනෙක් ඉන්න පුළුවන් නේද? අපට ආයතන වලට අහුවෙන්නේ නැහැ. අහු නොවුනොත් අපේ ලෝකෙට නැහැ. නේද? අපි ලෝකය කියලා දාගන්නේ අපේ ආයතන වලට ගෝචර වෙන්න ඕන. හරි. එතකොට ඇහෙන් දැකලා නම් ඔය වර්ණ රූපයක් වෙන්නම ඕන. වර්ණ විතරනේ ඇහැට පේන්නේ. නේද? දැන් අපිට නිකන් ඔය රේඩියෝ වේව්ස් වගේ ඒවා පේන්නේ නැහැ නේ ඇහැට. එතකොට ඒවා අපේ ලෝකෙට නෑ. වෙන විදිහකට ඒවා තියෙනවා කියලා දැනගත්තොත් නිසා ඇහෙන් දැකලා දැනගන්න බෑ ඒක. ඇහෙන් දැකලා දැනගන්න පුළුවන් ඇහැට සංවේදී වර්ණ පරාසය විතර. ඒ වර්ණාවලියට අදාළ ටික විතරයි. නේද? ඒ පාට ටික විතරයි ඇහැ නිසා දැනගන්න පුළුවන්. ඒ වගේ අපේ දැන් අපේ කන සංවේදී පරාසය ශබ්ද ටික විතරයි අපේ කනෙන් දැනගන්න පුළුවන්. ඒකෝවා අපි තව ඉන්ස්ට්‍රුමන්ට්ස් හදලා තියෙනවා මේ රේන්ජ් එක වැඩි කරගන්න. ඒ වැඩි කළත් ඒකේ සීමාවෙන් එහාට දැනගන්න විදිහක් නැහැ. හරි. ඒකට මේවට අහු වෙන කොටස විතරයි තියෙනවා කියලා අපි හිතන්නේ. දැන් උදාහරණයක් විදියට දැන් හිත අල්ලන්න ඒවා තාම හදලා නැහැ නේද? ඒ සමහරු කියනවා ඔහොම එකක් නැහැ කියලා. අර ෆිසිකල් පැත්ත විතරක් බලනයි. ඉතින් අපේ තියෙන්නේ මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් ටිකක් තියෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරය. ඔවයි තියෙන රේන්ජ් එකක් තියෙනවා. ඒ ටික තමයි අපි ලෝකේ කියලා හිතන්. හරි. මනසට අහු වෙන ටිකක් තියෙනවා. ඈ
දිවටයි ඔව් නාසයටයි ශරීරයටයි ස්පර්ශ වෙන්න ඕන කියලා.
ඔව් එහෙම එකකුත් තියෙනවා.
නායි කන්ටයි නෑ.
වෙන තැනක තියෙන දෙයක්වත්. ඔව් ඒ ಜಾති තුන දැන් ඇහැයි කනයි වෙනමයි මේ නාසය දිව ශරීරය කියන තුන ඒවට කියන්නේ අපි දැනීම් කියලා. දැන් ගඳ සුවඳ දැනෙනවා. රස දැනෙනවා ස්පර්ශ දැනෙනවා නේ ඇහැට දැනෙනවා කියන්නේ නැහැ ඇහෙන් දකිනවා කනටත් දැනෙනවා නේ අහනවා ඒ දෙකට විශේෂ වචන දෙකක් දෙන්න දැන් පොඩි තියනවා වෙනස මොකද ඇහැට දැනෙනවා නේ පේනවා නේද ඒ නිකන් අනිත් ඒවා වගේ ගැටෙන ගතියක් නෙමෙයි ඒක හරි කනට තියෙන්නේ ඒ වගේ නිකන් ඇහෙනවා කියන්නේ හරි ඒ පාලියෙන්ම ඒක බෙදලා තියෙනවා දිට්ඨ සුත මුත කියලා දාලා තියෙනවා මේ ඉතුරු තුන දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා. අය හය හතරකට මේ අඩු කරනවා. ඒ කියන්නේ මේ ඇහ දිට්ඨ කන සුත අනිත් තුනම නාසය දිව ශරීරය කියන තුනම මුත කියලා එකකටයි දාන්නේ දැනීම කියලා. ඊළඟට මනස විඥාන විඤ්ඤාත කියලා දානවා. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා. මේ බාහ්‍ය සූත්‍රය හැම වෙලට හොඳට තියෙනවා. දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං ඔය විදිහට තමයි ඒක කියන්නේ. එතකොට මේ තුනෙන් එන ඒවට දැනීම් කියලා කියන්නේ. ගන්ධ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා. අපි රූප දකිනවා, සද්ද අහනවා. ඒක දැනෙනවා කියන්නේ, රූප දැනෙනවා කියන්නේ ඇහැට. කනට සද්ද දැනෙනවා නෙවෙයි ඇහෙනවා. එහෙම වෙනසකුත් තියෙනවා. මොකක්ද ඒ වෙනස? දැන් අපි රූපයක් දැන් ඇහැට ඈත මොනවා හරි පේනකොට ඒක ගැන අපි හිතා ගැනීමේ ස්වභාවයක් තියෙනවා. ඇහැට පුළුවන් වර්ණ රූපය අරන් දෙන්න විතරයි. වර්ණ සටහන ඉමේජ් එකක් හදන එක විතරයි ඇහැට කරන්න පුළුවන්. හරි. දැන් ඒකේ තියෙන අපි හිතමු දැන් ඈත ගින්දර පේනවා. එතන හරි රස්නේයි පිච්චෙනවා කියලා එහෙම හිතනවනේ. හැබැයි ඇහැට දැනෙනවද ඒ රස්නේ ගතිය? නෑ. ඇහැට එහෙම දැනීමක් නෑ. හරි වර්ණ ඡායා වරන් දීම විතරයි ඇහැට කරන්න පුළුවන්. හරි. හිතෙන් තමයි කියන්නේ ඕක හරි රස්නේයි පිච්චෙනවා ඒ වගේ කතාව. කනේ ශබ්ද වුණත් එහෙම දෙයක් තියෙනවා. ඒ සද්දේට අදාළ දේ අපි හිතා ගන්නවා මිසක් සද්දේ ඒ ස්වභාවයක් නැහැ. සද්දේට අදාළ ඉම්ප්‍රෙෂන් එකක් අරන් දෙන එක විතරයි එතන කනට කරන්න පුළුවන්. හරි. ඒකට ඉතුරු ටික එක හිතෙන් කරන දෙයක්. ඒ කියන්නේ හිතා ගන්න එක. නේද? දැකීමයි ඇසීමයි කියනකොට දැනීම කියන එක ඊට වඩා ටිකක් ෆිසිකල් ගතියක් තියෙනවා. දැන් අපිට ශරීරයට නම් දැන් කට්ටක් ඇනෙනකොට හරි කූඹියෙක් කනකොට හරි නේද? ඒක අර කිව්වට වඩා ටිකක් වෙනස් ස්වභාවයක් දැනෙන ගතිය. දැන් අපි භාවනා කරද්දී නිකන් හිතන්න හොඳට හිත එකම් කරගෙන ගියාම මුලින් අපි සද්ද නැති තැන්වල පටන් ගත්තාම හොඳට සමාධිය ප්‍රගුණ කරපු කෙනෙකුට කොච්චර සද්ද තියෙන තැනක වුණත් භාවනා කරත හැකි. හරි. හොඳට ප්‍රගුණ කරගත්තා. හැබැයි ඒ තරම් ලේසි නෑ ওই කූඹි කන තැනක ඉඳන්. මේ සමාධියේ ඉන්න ගියෝ. ඒක ඊට මදුරු ඉන්නදැන නේද? ඒවයි ටිකක් රළු ගතිය වැඩි. ඒ
ගතිය ඒක ස්පර්ශ
ෆිසිකලිම දැනෙනවා දැන්. පිච්චෙනවා කියලා හිතන. ගින්දර ටිකක් කැවුරොත් එහෙම මොන සමාධියද තමයි. ඒ දැන් කොච්චර සද්ද තිබුණත් බැරි කමන්නේ නේද? හිත හොඳට සමාධි කරගත්තා. තෝකම තමයි දැන් ඇහැ අරගෙනත් සමාධියේ ඉන්න පුළුවන්කම තියෙනවා. මොනව පෙනුණත් ඔක ගණන් නොගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඡායා ටිකක් ඇති වෙනවා විතරම ඒක කණ්ණාඩි රූප හැදෙනවා වගේ. අපි අවධානය යොමුන කළොත් ගැටලුවක් නැහැ. හැබැයි අර දැනෙන ඒවා එහෙම අමාරුයි. නේද? අර කවුරු හරි තරහට භාවනා කරනවා ඕක නවත්තන්න කියලා බැරි තැන තල්ලු කරලා දාන්න පුළුවන් ඇයි? එතකොට බෑනේ. පොඩි අය එහෙම ඇවිල්ලා හරියට ඇස් දෙක අරිනවා ඇති. නේද? අනේ ඉවයි එතකොට අර පේනවා වෙනස. එතකොටත් පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ ගොඩාක් ගැඹුරට හිත දිනු කළොත් විතරයි ඒ මට්ටමේදී පුළුවන්. ඉතින් අර මූලික මට්ටම් වලදී ඔය ආයතන එහෙම කඩන්නත් පුළුවන්. ඇහැ කන වෙනමයි, අනිත් මුත කියන ඒ ආයතන තුන වෙනමයි, මන වෙනමයි. දිට්ඨ සුත මුත විඤ්ඤාත. එහෙම වෙනසකුත් තියෙනවා. ඕවම තමයි ඇත්තටම මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා වර්ග වෙන්නේ. කාම ලෝකයේදී ආයතන 6ම තියෙනවා. කාම ලෝකෙන් මිදෙනවා කියන්නේ ඇත්තටම එතකොට මේ අයින් වෙන්නේ ওই මුත කියපු ටික. කයයි, නාසයයි, දිවයි. ආයතන තුන තමයි අයින් වෙන්නේ. රූපාවචර භූමිය කියනකොට තියෙන්නේ තියනවා කියලා සඳහන් වෙන්නේ මේ ඇහැයි, කනයි, මනයි විතරයි. ආයතන තුන. ඊළඟට අරූපාවචර මට්ටමට වෙනකොට මන විතරයි. يعني තැහ කන දෙකත් අයින් වෙනවා. එහෙනම් වර්ග කිරීමකුත් තියෙනවා. ඒකත් නිකන් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒක තියෙනවා අය අභිධර්මයේදී තියෙනවා. මේ වගේ දේවල්. සියුම් කරුණු විස්තර කරපු තැන්වල රූපාවචර භූමිය, අරූපාවචර භූමිය, කාමාවචර භූමිය කියනකොට නේ. කාමාවචර භූමියේදී ආයතන 6ම තියෙනවා. රූපාවචර භූමිය කියනකොට ඇස, කන, මන ඒ තුන විතරයි. අනිත් මුත කියපු ටික අයින් වෙනවා. අරූපාවචර මට්ටම යනකොට ඇස, කනත් අයින් වෙනවා, මන විතරයි තියෙන්නේ. එහෙම දෙයක්ත් තියෙනවා. දැන් අපි අපේ පරණ කතාවට ආවොත් ලෝකය කියන්නේ මොකද්ද, රූප කියන්නේ මොකද්ද, ඔවා දැනගත්තේ කොහොමද කියලා තමයි මම අහුවේ. දැන් ඇහැ නිසා දැනගන්නවා, කන නිසා දැනගන්නවා, ආයතන නිසා දැනගත්තු ලෝකයක් අපිට තියෙනවා. එතකොට ඔන්න බුදුහාමුදුරුව දේශනා කරනවා මේ ආයතනයක් කියන එකත් පිරිසිඳ දකින්න ඕන. ආයතනය කියන්නේ මොකද්ද, ආයතනෙන් කරන වැඩේ මොකද්ද, ආයතන පිරිසිඳ දකින්න නැතුවත් නිවනක් පණවන්නේ නැහැ කියලා දේශනා කරනවා. එතකොට මේ ආයතන ගැනත් හොඳට හොයන්න ඕන. දැන් අපි පුරුදු වෙලා තියෙනවා ඇහැ කියන දේ පිළිගන්න, ඒක එහෙමමයි. කන කියන දේ පිළිගන්නවා, ඒක එහෙමමයි. ඒ එහෙමම තියෙනවා නේද? මොනවා හරි තියෙන හින්දමයි පේන්නේ. නැත්නම් පේන නිසා තියෙනවමයි කියලා විශ්වාස කරන ගතියක් තියෙනවා නේද? ඒක ඇත්තද කියලා නුවණින් හොයන්න ඕන ඊළඟට. දැන් අපේ ලෝකේ හදාගෙන තියෙන්නේ අපි පේන හින්දා, එහෙම හින්දා ඒවා තියෙනවා රූප නේද? දැන් ඕක නුවණින් විමසන්න ඕන. ඇහෙන් කරන වැඩේ මොකද්ද, කනෙන් කරන වැඩේ මොකද්ද, මේ තියෙන දේ මේ විදිහටම අපිට පෙන්වනවද? දැන් අපිට ඇහෙන් හිතන්න අපි දන්න උදාහරණම තියෙනවා. ඇහැ අපිව රවට්ටන ඒවා දෘෂ්ටි මායා කියලා තියෙන. දැන් මිරිඟුව නේ වතුර වගේ පෙන්눔 කරනවා, ඒ උනාට වතුර නැහැ. ඊළඟට ওই දේ දුන්නක් වගේ එකක්. පාට ටික පෙන්눔 කළාට එතෙන්ට ගියාම එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. නැත්? ඊ තව ගොඩාක් දේවල් තියෙනවනේ නේද? ඇහැ රවට්ටන දේවල්. හරි. තේවයි දකින්න පුළුවන් මට්ටමක් තමයි අර අපි කතා කළේ වතුරට එබෙන බල්ලා. වස්ලික් වතුරට වුණාම ඌ බුරනවා, කේන්ති ගන්නවා, ගොරවනවා නේද? ඇයි? වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන හින්දා නේද? තව බල්ලෙක් ඉන්නවා කියන අදහසට ගිය හින්දා තමයි ඌ තරහ ගන්න නේද? දැන් ඒකත් පේනවා නේද අපිට උගේ ඇහෙන් කරපු මායාවක් කියලා. එතකොට ඌ තරහ අරන් තියෙන්නේ ඇත්තටම මේ ඇත්ත తත්වේ දන්නේ. ඇත්ත తත්වේ දැනගත්තා නම් ඌ බුරයිද වතුරට ඉබිලා නැහැ. හරි. එතකොට උගේ මට්ටමට ඌ තව බල්ලෙක් ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරනවා. ඒවට තමයි දෘෂ්ටි කියන්නේ. දැඩිව විශ්වාස කරන ගති. මේක ඇත්තමයි කියලා විශ්වාස කරනවා. මම තව බල්ලෙක් ඉන්නවා. මම ඉන්න හින්දා තමයි පේන්නේ. අපි අහුවොත් ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ? අර පේන හින්දා. නේද? දැන් පේනව නේද ඇහැ විශ්වාස කිරීම නිසා නේද ඒ දෘෂ්ටියට වැටුනේ. නැති බල්ලෙකුට ඉන්නවා කියලා මේ බල්ලා හිතලා තියෙන්නේ. හොයන්න නැතුව ඇහැ විශ්වාස කරන හින්දා. ඇහැට පේන දේ තියෙනවමයි. ඔක දැන් අපේ මට්ටමෙන් ගත්තොත් අර මිරිඟුව පේනකොට වතුර තියෙනවමයි කියලා අපි හිතනවා වගේ වැඩක්. නේද? පේන ස්වභාවයම එතන පවතිනවා කියලා හිතන දේ. දැන් අපි ඒවට නම් රැවටෙන්නේ නෑ. මේ එනවාට අපි මේ අහල පහල තියෙන දේවල් දැන් ඔතන පැදුරක් තියනවාද ඇහුව මොකද කියන්නේ? තියනවද නැද්ද? තියනවනේ. ඇයි තියනවා කියන්නේ? පේන හින්දා. පේන නිසා තියනවා. දැන් ඇහැ පෙන්නුම් කරන ඔක්කොම තියෙනවමද? අර කියපු උදාහරණ එකකවත් තේන නිසා තියෙනවා කියන්න බෑනේ. පවතින ස්වභාවය නෙමෙයි පෙන්නුම් කරන්නේ. ඈ පවතින ස්වභාවය එකක් පෙන්නුම් කරන ස්වභාවය තව එකක්. හරි. දැන් අපේ ඇහැ වැඩ කරන හැටි ගත්තත් දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ ඇහි කාචෙන් හදන ප්‍රතිබිම්බේ ගත්තොත් ඒ තියෙන ස්වභාවයමද ප්‍රතිබිම්බි නෑ ගොඩාක් විකෘති වෙලා එකක් තියෙන සයිස් එක නෙමෙයි නේද ඊට වඩා ගොඩක් පොඩි ඈ ඊළඟට ඔබ යටි කුරු වෙලා නෑ හැ ඇතුලේ තියෙන්නේ ෆ්ලැට් එකක් නෙමෙයි නේද ඔය වගේ මොකක්ද එකකනේ ඕක හැදෙන්නේ එතකොට ඒ හැදෙන එක කොච්චර විකෘති වෙලාද නේද ප්‍රතිබිම්බි. එහෙම බැලුවත් අපි තියෙන ස්වභාවයමද අත්දකින්නේ? මේවයින් හදලා දෙන මේ මොකද්ද උදේ? ඔය ඔව්. ඔව් ඇහි ඔය එක ධර්මයේ සඳහන් වෙන්නේ අර උකුණු හිසක් විතර ප්‍රමාණයක් කියලා ඔක සඳහන් වෙන්නේ ප්‍රතිබිම්බය හැදෙන තැන. ඈ ඕවා අපේ බුදුහාඳුරු කියලා තියෙනවනේ දැන් මද අද ගන්න කලින් මෙච්චර පොඩි තැනක තමයි ඔය මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ. හරි. එතකොට ඒ හැදෙන එක කොච්චර විකෘතියක්ද කියලා තේනවනේ ඇත්ත ස්වභාවයම නෙමෙයිනේ. ඒක බලලා නේද අපි හිතාගන්නේ එළියේ තියෙන මේක කියලා. නේද? මේ ඇතුළේ හැදෙන මේ ඒක තමයි අපේ විඥානේ දකින්නේ. විඥානේට අරමුණු. හරි. ඒ දිහා බලලා තමයි අපි එළියේ තියෙන්නේ මේවා කියලා හිතාගන්නේ. එතනම තියෙනව නේද පොඩි මොකද්ද වැරද්ද? ඒ කියන්නේ අපි දැන් මනුස්සයෙන් දැනගන්න ලෝක නෙමෙයි වෙන සතෙක්ගේ අර කාක්කගේ හැරි කූඹියෙක්ගේ හැරිය හැකින් දැක්කොත් ඒගොල්ලෝ දකින්නේ වෙනම ලෝකයක්. අද ඒගොල්ලන්ගේ හැෙන් හදලා දෙන දේ තමයි ඒගොල්ලෝ හිතන්නේ ලෝකෙ කියලා. නේද? එතනත් පේනව නේද මොකද්ද? අප්සෙට් එකක් තියෙනවා. මේ අපි දකින ස්වභාවයයි පවතින ස්වභාවයයි දෙක. පවතින ලෝකෙ ගැන අපි assumptions ගොඩක් අනුමාන කරලා හදාගන්න. හරි? දැන් එහෙම හිතා ගන්නවා. එහෙම තියෙනවා. ඊළඟට ඒක ඇත්ත කියලා පෙන්වන්න තර්ක කරන එක එක දේවල් හදලා. අරු නැහැ මනම් ඒ වගේ වැඩ කරනවා නේ. මොකද්ද උදයක් තියෙනවා. ඕක ඇත්ත කියලා පෙන්වන්න ඊළඟට හදනවා තව තව. තර්ක කරලා පෙන්වන්න. ඒ දැන් අපිත් කරන්නේ ඕක තමයි. ඇහැ පාවිච්චි කරලා ලෝකයක් හදාගෙන ඒක දැඩිව පිළිගන්නවා. ඒක එහෙමමයි. හරි. ඒ තියෙන එළියේ තියනවායි කියලා හිතන රූප ඒ තියෙන හින්දමයි පේන්නේ. පේන නිසා තියෙනවමයි. ඒ දෙකම දෘෂ්ටි දෙකක්. තියෙන නිසා පේනවා, පේන නිසා තියෙන. බල්ලගේ ප්‍රමාණයෙන් තමයි ඔක පැහැදිලි වෙන්නේ ඈ. දැන් බල්ලා හිතන්නේම වතුරේ බල්ලෙක් ඉන්න හින්දාමයි මෙහෙම පේන්නේ. එහෙ නැත්තම් මෙහෙම පේන හින්දා බල්ලෙක් ඉන්නවමයි. ඔය දෙකම දෘෂ්ටි දෙක. උට කොච්චර කිව්වත් ඕක තේරුම් කරන්න බෑ. මොකද දෘෂ්ටිගත වෙලා හින්දා. ඇත්ත ඇති ස්වභාවය ඕක නෙමෙයි කිව්වට ඌ පිළිගනීද? එහෙන් මේ රවට්ටනවා කියන එක තේරුම් ගන්න තාක්කල් ඒක පිළිගන්නේ නැහැ. හරි. ඔන්න ඕක තමයි කියනවා මේ සසරේ යන සත්වයාට වෙලා තියෙන්නේ. ආයතන හයෙන් හදාගත්තු ලෝකයක් දැඩිව පිළි අරන් වැසගෙන. සංසාරයේ ඉතින් අනන්ත සංසාරයේ ආපු පුරුද්දක් ඕක. පුරුද්දක් කඩන එක ලේසි නෑ. මේ ජීවිතේ විතරක් නෙමෙයි අපි ඇහැ විශ්වාස කළේ සංසාරේ දිගටම. ඒකයි මේවා කඩන්න ලේසි නැත්තේ. දැන් ඔක නුවණින්ම බලලා ප්‍රඥාවෙන්මයි කියනවා දකින්න පුළුවන් ලෝකයේ ඇත්ත තත්ත්වය. අපි හොයන්න යන්නේ ආයතනවලින්. ඇහැට අහු වෙන ටිකෙන් කනට අහු වෙන ටිකෙන් ඕවායින් තමයි අපි ලෝකේ ගැන හොයන්න යන්නේ. ඉතින් බුදුහාඳුරෝ ඒ රහිතස්සට කියන්නේ අහම් බාහිරෙන් ලෝකේ හොයන්න බෑ. ලෝකේ දකින්න තමන් තුලින්. මත තමන් හදන ලෝකයක් මේ තියෙන්නේ. ලෝකේ දකින්න කියනවා මේ බඹයක් පමණ වූ ශරීරය තුල. එතකොට ලෝකේ කෙලවර දකින්න පුළුවන්. එතකොට තමයි මේ නිවන් මාර්ගයට වැටෙන්නේ. ඇත්ත ඇති හැටියට දකින්න. සම්මා දිට්ඨිය ඇති වෙනවා. අර ලෝකෝත්තර දැක්ම ඇති වෙනවා. ඒ කියන්නේ ලෝකේ ඉක්මවා යන දැක්ම. දැන් අපිට තියෙන ලෝකෙට හිර වුණ දැක්ම. ඒ තමයි ලෞකික දැක්ම කියන්නේ. එතකොට අපි දැන් අර මුල කතාවට ආවොත් අනිත්‍ය වංකේ රූපේ ගැන කතා කරන්න වෙනවා කියලා. දැන් අර බල්ලට භාවනාවක් ඉගැන්නුවත් උගේ මුලාවෙන් මිදෙන්න අනිත්‍ය බලන්න කිව්වා. දැන් ඔබේ දෘෂ්ටිය මොකද්ද? අන්න බල්ලෙක් ඉන්නවා. රූපයක් තියෙනවා. නේද? සතර මහා ධාතුන් හැදිච්ච බල්ලෙක් ඉන්නවා. නැත්තම් පාන තියෙන තව බල්ලෙක් ඉන්නවා වතුර. දැන් ඕක කඩා ගන්න පුළුවන් වෙයිද මූට අනිත්‍ය බලන්න කියලා? ඔය බල්ලා අනිත්‍ය 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 කියලා බලාගෙන ගියොත් අවබෝධ වෙයිද? තරහ නම් ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි නේද? මම අනිත්‍ය බල්ලෙක් නේ, මොකටද තරහ ගන්නෙ? නැති වෙලා යන, වෙනස් වෙලා යන නේද? හැබැයි උගේ මුලාව මෝහය නැති වෙයිද? නෑ නේද? අනිත්‍ය බලපු බලියට ඊට වඩා දෙයක් මෙතන හොයන්න වෙනවා, තේරුම් ගන්න වෙනවා. මේ ඇහැ මාව රවට්ටලානේ කියන එක තේරුම් ගන්න වෙනවා නේද? දැන් අපටත් ලෝකේ ගැන දකින්න නම් මේ ආයතන ටිකෙන් අපිව මුලා කරන ස්වභාවයක් තියෙන්නේ කියන එක දකින්න වෙනවා. හරි. ආයතන මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ ආයතන පිළිගන්න, විශ්වාස කරන්න. දැන් ඔතන පැදුරක් තියනවා කියලා අපි විශ්වාස කරන දැඩිව බාරරා. ඒක කිසිම සැකයක් නැහැ. නේද? බල්ලට බනිනවා මෝඩ බල්ලෙක් රැවටිලා කියලා. අපි කරන්නේ ඒකමයි. එහෙන් දකින්නේදී තියනවා. ඒ අපි රැවටිලා නැහැ. අපි මොලේ තියන. ඈ? බල්ලක්
බල්ලෙක්
නෙවෙයි. දැන් අපි අතන බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවද නැද්ද? විශ්වාස කරනවා. ඇයි අතන බල්ලෙක් ඉන්නවා කියන්නේ? ඔන්න දැන් අහලා බලන්න. අර වතුරට එවෙන බල්ලගෙන් අපි එහුවත් ඇයි ඔතන බල්ලෙක් ඉන්නවා කියන්නේ වතුරේ? පේනද? දැන් අපි ලෝකය කියන එක දැකලා නැහැ. ලෝක සමුදය දැක්කෙත් නැහැ, නිරෝධය දැක්කෙත් නැහැ. දැන් නිරෝධයක් අපිට පේන්නේ නැහැ. ඔය බල්ලා නිරෝධ වෙයිද? තව ටිකකින් එහෙම වෙන්නේ නැහැ නේද? දැන් අපි බලන්න කලින් ඔය බල්ලා ඔතන හිටියද? ඉඳලා තියෙනවා නේ අපේ ලෝකෙට. එහෙනම් තමයි බලනකොට පේන්නේ. තව ටිකකින් ආයෙ බැලුවොත් ඉඳීද? ඉන්නවා නේ. අන්න බලන්න අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. අතන බල්ලෙක් ඉන්නවා කියනකොට අපිට අතීත රූපත් පිහිටුවා, වර්තමාන රූපත් පිහිටුවා, අනාගත රූපත් පිහිටුවා. ඒ කියන්නේ බල්ලට පැවැත්මක් දුන්නා. තේන්නාද? මීට මොහොතකට කලිනුත් ඒ රූපේ තිබුණා, දැනුත් දකින මොහොතෙත් අත් දකින මොහොතෙත් තියෙන, ආයි බැලුවොත් ආයත් දකින්න පුළුවන් අනාගතෙත් තියෙන පැත්ත. හරි, එතන අනිත්‍යතාවයක් තියෙනවා, පැවැත්මක් තියෙන්නේ නේ, බව, පවතින බවක් තියෙන. හරි, දැන් අර වතුරට වෙබෙන බල්ලා දුකටපත් කළේ ওই පවතින බව නේද? බල්ලෙක් ඉන්න බව නේද? ඈ, ඒ රූපේ නේද මූව තරහ ගැස්සුවේ? දැන් ඇත්ත තත්ත්වය මොකද්ද එතකොට? උගේ මනසින් හදාගත්තා. ඈ, එහෙන් මොනව හරි පේනවා තමයි ඒ රූපේ, ඒ වර්ණ රූපේ අල්ලගෙන නේද විඥාණයෙන් ඉතුරු ටික ඒ ගැන හිත හදලා ඔන්න කිව්වා. ඔහොම පේන්නේ නම් එතන බල්ලෙක් ඉන්න හින්දා නේද? මනසෙන් හදපු අදහස් ටික දැන් එළියට දැම්මා. චේතනා ටික, ඒ සංස්කාර ටික එළියේ පවතිනවාමයි කියලා හිතුවා. හරි, ඒ හදන්න උදව් වුණේ එහෙන් අරන් දුන්න වර්ණ රූපේ, වර්ණ සටහන. හරි, වර්ණ සටහනයි ඉතුරු ටික තමන්ගේ හිතේ තිබුණේ වයින් දැම්ම. අර දෘෂ්ටි ටිකයි හේරම ටික දාලා ලෝකයක් හැදුවා. ලෝකේ තමයි තව බල්ලෙක්, ලෝකෙට අයිති බල්ලෙක්. ඒ ලෝකෙට අයිති බල්ලා ගැන විශ්වාස කරන්නේ කොහමද? මං දකින්න කලිනුත් මූ හිටියා, ඒ හින්දා තමයි දකින මොහොතේ පෙනුනේ. ආයි බැලුවොත් දකින්න පුළුවන්. ඔය ටික නේද තරහ ඇති කරන්න හේතු වෙන්නේ? දැන් මූට නිකන් අවබෝධයක් ආවොත් බලනකොට හට ගන්නවා. දැන් වතුරට එබෙනකොට නේද අපි මට්ටමින් ඡායාව වුණත් හට ගන්න. එබෙන්න කලින් ඒක නැහැ නේද? ඒත් බලන මොහොතේම හට ගන්න දෙයක්. ඇහැ ඔළුව අහකට ගන්නවත් එක්කම නිරුද්ධ වෙනවා. පේනවා? මේ හේතු ටික යෙදෙනකොට හට ගන්නවා, හේතු නැති වෙනකොට නිරුද්ධයි. හරි, යොතන තියෙනවා යම් කිසි අනිත්‍ය ස්වභාවයක්. පේනවා? හට ගන්නවයි නිරුද්ධ වෙනවා. වතුරට එබෙනකොට වතුරේ ඡායාව වැටෙනවා, ඔළුව අහකට ගන්නකොට ඡායාව නිරුද්ධයි. හැබැයි ඡායාව හදාගත්තු බල්ලා නෙමෙයි. එහෙම
එක දෙක වෙනස් වෙන ඒ එක තියෙන විලාසයේ වෙනස් වෙන තියෙන එක හොඳට තේින්නේ නැහැ මම.
ජාති දෙකක් කතා කරනවා. එකක් තමයි වෙනස් වෙන ස්වභාවය, අනිත් එක තමයි පඨවිය තියෙනවා කියන ස්වභාවය.
පඨවිය තියෙනවා කියන එක අපේ හැට පේනද? හා. අක්‍රම වෙනසක් නැහැ කියලා
කියනවා. ඒක තමයි මං කියේ දැන් එකක් තමයි පඨවිය තියෙනවා කියලා විශ්වාස කරන ස්වභාවය.
ඇහැට
පේන නිසා. හරි. අනිත් එක තමයි එහෙම තිබුණට ඕක වෙනස් වෙනවා.
වෙනස් වෙනවා. කියන්නේ පේන්නේ අපේ හැට පේන්නේ ගැඹුරු දකින්න ඒ කොටස් හතර එකතු වෙලා විතරයි තේන්නේ. ඒ එකතුන ප්‍රොපෝෂන් වෙනස් වෙන හැම මොහොතේම.
නෑ හැට හැකියාවක් නෑ එතන තියෙන සියුම් වෙනස් වීම පෙන්වුම් කරන්න. නේද? අපේ ප්‍රතිබිම්බේ අපි සංවේදී නෑ. ඕක දැන් අර සෛලයක් ගානේ නැත්තම් පරමාණුක් ගානේ වෙනස් වෙන මට්ටමක් දකින්න බෑ ඇහැට.
එහෙම ගත්තොත් පටිවිද අපතේජෝ ධර්මද පැහැදිලි කියලා මේ හැදලා තියෙන්නේ එහෙම කියලා මම කියන්නේ.
සුද්දාෂ්ටකේ තමයි පඨවිය ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා.
මේ සංකල්ප වෙනේවා එක එක ප්‍රමාණන එක එක දේවල් වෙනවා. ඒක හැමෝටම වෙනස් වෙනවා. ඒක අපේ ඇහැට හොඳට තේරෙන්නේ. මේ වටින් බලන්නේ. එතකොට පිටා දැනෙන. එතකොට මම ඉන්නවා හැම වෙලෙම
කියලා
වැරදෙනවා.
ඒක තමයි ඔතන ඔය ಜಾති දෙක තුනක් තියෙනවා ඔතන.
තියෙනවා ඔක්කොම අනිත්‍ය
සමහරයි. අනිත්‍ය දාලා එක එක කඩන්න පුළුවන්.
ඔව් ඇත්තම අපිට
එක එක වැරදි දෘෂ්ටි තියෙනවා.
නෑ
කතාවට ආවේ නෑ ඔතන. ඒකයි මං කිව්වේ ඔතන දැන්. එකක් තමයි ඔන්න දැන් ඇහින් පෙන්නකොට අපි දැන් අර ගහක් මොකක් හරි තියෙනවා කියලා හිතනවා නේද? දැන් ඔතන තියෙන්නේ අපි ওই පැදුර කියලා හිතන්නකො ළඟ තියෙන පේන. දැන් පැදුර තිබුණට ඔතන තියෙන්නේ පඨවිය ආපෝ තේජෝ වායෝ. මතම වර්ණ ගන්ධ රස ඕජා සුද්දාෂ්ටකේ මේ පැදුර කියන රූපි. හරි. මේ හැබැයි ඇහැ පෙන්නුම් කරන රූපේ අපිට ඒවා වෙන වෙනම දකින්න හැකියාවක් නැහැ. ඊළඟට මේ මට්ටමට නොගියත් ඕක හැදිලා තියෙන පොඩි පොඩි ඒවා එකතු වෙලා හැදිලා තියෙන ඒවයි වෙනස් වෙන ස්වභාවය ඇහැට පේන්නේ නැහැ. අනිත්‍ය ස්වභාවය ඇහැට පේන්නේ නැහැ. නේද? ඔහොම තිබුණාට ඕක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ස්වභාවය ඇහැට පෙන්වන්න කරන්න බෑ. හරි? ඒ හින්දා ඒ රූපේ අනිත්‍ය වෙනස් වෙන එක අපි නුවණින් දකින්න ඕන. නේද? එහෙම අදහසක්. හරි? හැබැයි ඒ අදහස උදව් වෙයි ඔය ඕක ගැන අපිට ඇලීමක් හරි ගැටීමක් හරි එනවා නම් ඒක නැති කරන්න. දැන් ඔය දේ අර බල්ලා කළොත් එහෙම වතුරේ ඉන්නවයි කියන හිතන බල්ලා. දැන් අහෙන් පේනවනේ බල්ලෙක්. මුලින්ම හිතන්නේ බල්ලෙක් ඉන්නවා නේද? අර බල්ලට ඇලීමක් හරි ගැටීමක් හරි ඇති වෙනවා. එතකොට දැන් ඔය මට්ටමින් හිතුව ආහොම් පෙනුනට ඔතන තියෙන්නේ පඨවිය ආපෝ තේජෝ වායෝ ඒවයින් මොනව හරි හැදිච්ච දේවල් ඒ කුඩා කොටස් ටික බැලුවොත් හැම මොහොතකම වෙනස් වෙනවා. ඒ හින්දා ඕක තියෙනවා වගේ පෙනුනට ඔය වෙනස් වෙනවා. අනිත්‍යයි. නේද? රූපය අනිත්‍යයි. ඒ මට්ටම තමයි ඔය
කිව්වේ.
දැන් ඒ මට්ටම දැන් බල්ලට හරියනවද? එතන හරියන්නේ නැහැ. මොකද නම් බල්ලා මනසෙන් හදාගත්තු බල්ලෙක් නේලියි. හැබැයි අර අර විශ්වාසය තියෙනකන් එතන අනිත්‍යයක් බලන්න පුළුවන්. රූපයක් තියනවා කියලා හිතාගත්තහම ওই රූපේ අපිට තියනවා වගේ පෙනුනට ඔතන වෙනස් වීමක් තියෙනවා. අනිත්‍ය බැලුවහම එතකොට ඒකේ ඉතින් ඇලිම ගැටීම අඩු කරගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ එතන රූපයක් තියනවා කියන මෝහ ස්වභාවිකුත් තියෙනවනේ. මනසෙන් හදාගත්තු එකක් එළියි තියෙනවා ඒකේ. ඒක නැති වෙයිද ඒ අනිත්‍ය බැලීම තුල? නෑ. ඒකයි මං කියේ එතන කරුණු කීපයක් තියෙනවා. දැන් බල්ලෝ දෙන්නෙක් හිටියනම් උන් දෙන්නටම අර බල්ලා ඉන්නවා, දෙන්නම බුරයි ඌට. ඒක
තේරෙනවා.
දැන් බල්ලෝ බල්ලෝ දන්නේ අපි මවාගත්තු ලෝකෙක අර බල්ලා ඉන්නේ කියලා. ඒ වගේ තමයි මේ අපි මිනිස්සු මිනිස්සු දන්නෙත් නෑ.
අපිට ෆිසිකලි දැන් අර බල්ලා වල්ලන්න පුළුවන්.
ඒක හොඳ ප්‍රශ්නයක්. ඔව්. මවාගත්තු දේ නම් මායාව. ඒ පිහිටන් නැති මට්ටම තමයි මං කියේ අර බල්ලාගේ උපමාවෙන් බලන්න කියලා. දැන් ඔය පිහිටනවා කියලා හිතාගෙන ඇලීම් ගැටෙන් තුනේ කරන මට්ටම තමයි ඒක අනිත්‍යයි පටවියපතවාජිය වෙනස් වෙනවා. ඒ ස්වභාවය. හැබැයි එතනින් එහාට ගිය ස්වභාවය තමයි ඒක පිහිටන්නේ නැති ස්වභාවය.
ඊට පස්සේ
තව පොයින්ට් දෙකක් ගන්නවා. එයා අනිත් එකේ
ඒක ඇත්තටම මොකක්ද වෙනදයක්
කියන්නේ වගේ කියන්නේ. අර යම් නිච්චන් තියෙන්නේ ඒකයි. ඊට පස්සේ යමක් තියනවා නම් ඒක
අනිත්‍යනම් ඒ නිසා දුකටපත් වෙනවා. සංකාර නිච්චද කියන්නේ. සියලු සංකාරයන් අනිත්‍යයි.
අතන වැරද්දක්
තියෙනවා.
මම ඒකෙන් තමයි මේ දකින්න ගැඹුරු දෙයක් තියෙනවා කියන එක පේනවා නම් ඔන්න ඒක හොයන්න පුළුවන්.
මට ඒක එකතු කරගන්න තේරෙන්නේ
අපි හිතන එක වෙනස් කෙනෙක් විතරයි.
ඒක
කොහොමද කියන්නේ තමයි වෙනවා කියන්නේ ලැබෙනවා. මේ වෙනවා නැති වෙනවා කියන එකයි. සැපේ නම් නැතිනේ බට ඒක නෙමෙයි කියන්නේ. එහෙම තේරෙන්න මොකක්ද කියලා හිතනවා දැන් නේද මේ අතර. හරි ගැඹුරු යෝ කියපු දෙයක්. අපි අර මේ මේ අර කියපු දෙය ඊට වඩා තේරුම් ගන්න ඕන දෙයක්. දැන් බල්ලා රැවටුණා කියන අපි රැවටෙන්නේ අල්ලලා බලන්නත් පුළුවන් නේද? දැන් බල්ලා හිතන වතුරේ ඉන්න බල්ලා වල්ලලා බලන්න බෑනේ. ඒ හින්දා ඇත්තටම නෑ. අපි දැන් ඔය තියනවා කියන පැදුර පේනවා විතරක් නෙමෙයි අල්ලලා බලන්න. අහුවෙනවද? අත තිබ්බොත් අහුවෙනව නේද? දැන් ඔතන නුවණින් හිතන්න ඕන මේ පෙනුන පැදුරමද ඇල්ලුවේ? ඇස් වහගෙන අල්ලලා බලන්න. එක සැරයක් ඇහෙන් බලලා ඊට පස්සේ ඇස් දෙක පියාගෙන අල්ලලා බලන්න මේ දැක්ක පැදුරමද ඇල්ලුවේ කියලා. ඒකම. එහෙම තමයි හිතෙන්නේ. හැබැයි ටිකක් කල්පනාවෙන් අල්ලලා බලන්න. ඇස් දෙක පියාගෙන අල්ලන්න බලන්න. දැන් කියත හැකිද මොන පාටද මේ අල්ලපු පැදුර කියලා? එහෙන් දැක්කම පාට කියත හැකිනේ. පාටක් එක්ක නේද දැක්ක පැදුර? ගොරෝසු. ආ දැන් ගොරෝසු එහෙන් දැකලා ගොරෝසු අත්දකින්න පුළුවන්. අතින් අත් දැක්ක ගොරෝසුක් ඒක එහෙන් අත්දකින්න පුළුවන්. එහෙන් දැක්ක පාටක් ඒක පුළුවන් දතින් අද්දකින් දැ මොකද ඕක හරියට අපි එහෙන් කරන වැඩේ කණෙන් කරන්න යනවා වගේ වැඩක්. ඇහැට පුළුවන් රූප දකින්න, ඇහැට පුළුවන් ද සද්දහන්? කනට පුළුවන් සද්දහන්න, කනට පුළුවන් ද රූප දකින්න? මේ බල්ලෝ ගුරනවා අහන්න කනට පුළුවන් නේද? එතකොට හිතා ගන්නවා අර බල්ලෙක් ගුරන්නේ කියලා. අපි කණෙන් දැනගත්තේ බල්ලවද සද්දේද? සද්දේ. අනේ හිතෙන් තමයි බල්ලව හැදුවේ. ওই හිතෙන් හදපු බල්ලා තමයි අපිට දකින්නවා නම් දකින්න පුළුවන්. කණෙන් දුන්න ইনফরমේෂන් එක කවදාවත් ගන්න බෑ ඇහෙන්. මොකද ඇහැ සංවේදී එක જાතියකට, කන සංවේදී තව જાතියකට. නේද? එතකොට මේ තේනවාද? දැන් ඇහෙන් කරන වැඩේ කවදාවත් කණෙන් කරන්න හැකියාවක් නැහැ. හරි. ඔය විදිහම තමයි මේ කාය ආයතන කියන්නේ තව ආයතනයක්. ඇහැ කන වගේම. කාය ආයතනෙන් කරන දේ ඇහැට කරන්නත් බෑ, කනට කරන්නත් බෑ, නාසයට කරන්නත් බෑ. හරි. ඒවට ස්පෙෂලයිස්. ඊදී අපි හැබැයි අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තිනා දකින්න දේම අහන්න පුළුවන්, අල්ලන්න පුළුවන්, ගඳ සුවඳ බලන්න. දැන් මේ බල්ලව ගත්තොත් නේද ගඳයි කියලා කිව්වා. දැන් තේන හින්දා විතර නෙවෙයි ගඳ දැනෙන හින්දාත් බල්ලා ඉන්නවා කියන. දැන් ඒගොල්ලෝ තමයි අපේ සාක්ෂිකාරයෝ ටික. මේක ඇත්ත කියලා කියන්න අපි අනිත් ආයතන ටික උදව් කරගන්න. අපි දැනගත්තු දේ එහෙම්මයි. නාසය එක සාක්ෂිකාරයෙක් ඇහෙන් දැකපු දෙයම ඒකේ ගඳම තමයි ඔයාවේ. හරි. ඒකේ ආයතන 6ම ඕනනම් දාගන්න පුළුවන්. වැඩේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන ඔය 6 දෙනාම විශ්වාස කරන්න එපා. මායාකාරයි. ඒකයි ආයතන පිරිසිඳ දකින්න කියන්නේ. දැන් අපි නඩුවක් අහන්න ගියාම 6 දෙනෙක්ම ඇවිල්ලා බොරු සාක්කිය දෙනා එකම විදිහට කියනවා. නඩුක නම් දිනයි. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. නේද? එන්නවක තමයි මේ මේ ඇත්ත தත්ත්වය කියන්නේ යථාභූත தත්ත්වය මේ ආයතන වලින් පෙන්වන්නේ නැහැ. ආයතන වලට බෑ ඇත්ත ඇති හැටි පෙන්වන්න. ඒගොල්ලෝ පෙන්වන්නේම අර විකෘති කරපු මට්ටමක්. හරි. දැන් ඒ පෙන්නන මට්ටම අල්ලගෙන අපි හිතෙන් හදනවා මොකක් හරි. දැන් හැට පේන ස්වභාවය අල්ලගෙන දැන් බල්ලා කළේ මොකද්ද? හිතෙන් හැදුවා ඒකට අදාළ ෆිසිකල් රූපයක්. එළියේ තියෙන. නේද? ඒක තමයි විශ්වාස කරන්නේ. ඒ හදපු රූපේ ඊළඟට මෝ හිතනවා තව සැරයක් බැලුව තාමන් අර එළියේ තියෙන එකමයි බැලුවේ. ඇල්ලුවොත් එහෙම එළියේ තියෙන එකමයි මේ ස්පර්ශ කරේ. ගඳ සුවඳ බැලුවොත් එළියේ තියෙන එකමයි. දැන් මූට අමතකයි මේ මේ හිතෙන් හදපු එකක් මේ එළියේ තියෙනවා කියලා හිතුවේ කියන එක. මොකද අනිත් ආයතන වලිනුත් කරන්නේ ඔය මුලාවමයි. දැන් ඒ ආයතනකින් ආයේ හිතට මොකක් හරි අරන් දීලා හිත කියනවා ඔය එළියේ තියෙන දෙයක් කියන එක. හරි. මනස ඇතුලේ තමයි හදන්නේ. ඒක එළියට දාන ස්වභාවයක් තියෙනවා. බාහිර කියලා හදනවා. හරි. එතකොට අපේ දෘෂ්ටිය නැත්තම් ඒ දැඩි මතයෙන් හින්දා අපිට ඊළඟට එළියේ තියෙන දේ මේ අත්දකින්නවා කියලා තමයි හිතෙන්නේ. එනට අත්දැකලා තියෙන්නේ එළියේ තියෙන ස්වභාවය නෙමෙයි. ආයතනේ සකස් කරලා දීපු ස්වභාවය. හරි. දැන් අතන පැහැදිලි වුණාද දන්නේ පැදුර? ඔකේ තව විදිහක් තමයි ඔය ස්පියාගෙන අල්ලලා අල්ලපු ටික අපි කපලා ගත්තොත් අතට අහු වෙන ටික ওই ටිකට පැදුර කියයිද? හිතනම් කිව්වේ පැදුරම ඇල්ලුවා කියලා. ඇත්තට වෙලා තියෙන්නේ ස්පර්ශ වුණ ටිකට විතරක් කවදාවත් ඇදුර කියන්නේ නැහැ. නේද? එතනත් පේනවා නේද? එතනත් මුලා වෙලා කියලා. අපේ අර දෘෂ්ටි බලවත් මේ අල්ලන්නේ අර එළියේ තියෙනවයි කියලා හිතපු දෙයමයි කියලා හිතාගෙන තමයි අල්ලන්නේ. එතකොට ඒ හිත කියන දෙයම එහෙමම අනිත් පැත්තට පෙන්නවා. හරි. ඒ ඕක දකින්න ලේසි නෑ මේ. මොකද හැම ආයතනෙම ඕක කරන හින්දා. අපිට එක බොරුකාරයෙක් නෙවෙයි බොරුකාරයෝ 6 දෙනෙක්ව ඉන්නවා. අපි මුලා කරන්නේ. ඒ ඕකෙන් ඇයි දැන් බුදුහාඳුරු පෙන්නේ මේ විඥාණය මායාකාරයෙක් කියලා තමයි උපමා කරන්නේ. නිසා ඇති වුණත් කන නිසා ඇති වුණත් ඔය විඥානේ මායාකාරික මැජික් කාරි ඇත්ත ඇති හැටි නෙමෙයි නැති දෙයක් තියනා වගේ පෙන්නන ස්වභාවය තමයි මායාව නේද පවතින ස්වභාවය නෙමෙයි පෙන්නන්නේ මායාකාරී ස්වභාවයක් ඇත්ත වගේ පෙන්නන්නේ දැන් අපි ඒක ඇත්තද කියලා අහනවා තව මායාකාරයෙක් මෙයාෙන්න මේව දෙයක් තියෙනවා කියන එක ඇත්තද කියලා අහන්නේ තවත් බොරුකාරකින්. අර තියන්නේ අර බොරුම කියන දෙන්නෙක්ගෙන් පාර අහගන්න හැටි නේද? හරි. කොහොමද හරි පාර අහගන්නේ? මේ වගේ වැඩක් කරන්න වෙනවා මේ මේකේ. ඇත්ත හොයාගන්න. ඉතින් ඕක තමයි ඔබ අර ප්‍රඥාවෙන්ම දකින්න ඕන කියන්නේ. ඉස්සෙල්ලා අඳුර ගන්න කියනවා මේගොල්ලෝ කරන වැඩේ අඳුර ගන්න. එතකොට එයාට රැවටෙන ගතිය අඩු වෙනවා ටික ටික. ආ මෙහෙම පෙන්නුවට මෙහෙම තමයි ඉන්න පුළුවන් කියලා. ඒ වට මේ ධර්මයේ හොඳ උපමා දීලා තියෙනවා දැන්. එහෙන් අරන් දෙනවනේ මේ වර්ණ සංඥා ටිකක් නේ එහෙන් අරන් දෙන්නේ. මේ කණෙන් නම් සද්ද සංඥා. ඔය සංඥා උපමා කරන්නේ මොකටද? මිරිඟුවට. සංඥාව උපමා කරනවා මිරිඟුවට. දැන් අපි දැන් මිරිඟුව ගැන කතා කරානේ. මිරිඟුව කියන්නේ නැති වතුරක් තියනා වගේ පෙන්නන එක. ඒ වගේ තමයි කියනවා මේ ඔය සංඥා. පෙන්නුම් කරන ස්වභාවයක් විතරයි. පවතින යථාභූත ස්වභාවය නෙවෙයි. ඒ අන්න ඕක ගැඹුරට බැලුවොත් ඒ ලෝකය කියන්නේ මොකද්ද? ලෝකය හටගත්තේ ඇයි? ඒ හේතු යෙදුන් නැත්නම් ලෝකේ හටගන්නවද? ලෝක නිරෝධේ. ඔය ටික දැක්ක කෙනාට තමයි ලෝක නිරෝධ කරන මාර්ගය උපද්දව ගන්න පුළුවන්. මේක තමයි ලෝකෝත්තර මාර්ගය කියන්නේ. දැන් ඔන්න ඔය ටික පොඩ්ඩක් ගැඹුරට හිතුවොත් තේයි අපි අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්න ටිකට ඒ මට්ටමින් උත්තර දීලා හරියන්නේ නැහැ. ඒත් අපි ලෝකෙට අයිති මට්ටමින් තමයි අර උත්තර දෙන්න යන්නේ. හරියට අර වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරගෙන ඌ ගැන කතා කරන්න යනවා. ආ ඕක අනිත්‍ය බල්ලෙක් කියලා කියන්න යනවා. නැත්නම් ඒක සතර මහා ධාතුවෙන් හැදිච්ච බල්ලෙක්. මතක තියාගන්න. වතුරේ ඉන්නවයි කියලා විශ්වාස කරන බල්ලා ගැනයි ඔය කතා කරන්නේ. අපි එළියේ තියෙනවා කියලා හිතාගත්තු ලෝකෙ ගැනයි මේ අපි ඇනලයිස් කරන්න යන්නේ. එතකොට දැන් ඒකේ මූලික මට්ටමක් කඩාගෙන දැන් කපාරටම ඇත්ත දකින්න බැරි හින්දා එයර දෙඩිව තියෙන කෙලෙස් අඩු කරගන්න සමහර දේවල් උදව් වෙනවා ඒ මට්ටමේ. දැන් උදාහරණයක් දෙයට දැන් බල්ලට ගොඩාක් තරහ ගිහින් නම් ඊට වඩා හිතන්න බෑනේ. ඉස්සලා තරහ නිවා ගන්න එපේ. තරහ අඩු කරගන්න ඒ අනිත්‍ය බැලීම උදව් වෙන්න පුළුවන්. හැබැයි ඒතනින් කෙලවර නෙමෙයි. තරහ අඩු කරගත්තට පස්සේ තව දකින්න දේවල් තියෙනවා. ඒකයි කියන්නේ ඉස්සෙල්ලා මනස සංසුන් කරගන්න ඔය නීවරණ ධර්ම වලින් අයින් කරගන්න අපිට ඒ වගේ උපක්‍රම යොදන්න වෙනවා. ඒක තමයි මේ සමත භාවනාවේදී කරන්නේ. මේ නීවරණ තුනී වුණහම මනස පිරිසුදු. එතකොට එතනින් එහා ගැඹුර දකින්න පුළුවන්. මනසෙන් හදපු ලෝකේ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ ලෝකේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද? නැයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගෙන බලන්න පුළුවන් නීවරණ ටිකක් යටපත් වුණා. එතෙන්දි දකින්න වෙනවා දැන් අපි රූපයක් ගැන කතා කළොත් මේ රූපේ කියන්නේ මොකද්ද? රූපේ හටගත්තේ ඇයි? හටගත්තේ ඇයි කියනකොට හැමතිස්සම තමන්ගේ පැත්ත. තමන්ගේ මනසෙන් තමයි ඕක හදලා තියෙන්නේ. එළියෙන් හොයන්න ගියොත් හටගත්තේ ඇයි කියලා ඒක හම්බ වෙන්නේ නැහැ. එළියේ රූපයක් තියනවා කියලා විශ්වාස කරගෙන ඕක ගැන කොච්චර මොනවා කිව්වත් තවත් මත ගොඩක් විතරයි, දෘෂ්ටි ගොඩක් විතරයි. ඇත්ත ඇති හැටි දකින්න හම්බ වෙන්නේ නැහැ. තේරෙනවද? ඔතන තමයි ඔය සම්මා දිට්ඨියෙන් පටන් ගන්න ඕන කියන්නේ ලෝකෝත්තර දැන්. අර කියපු එක සම්මා දිට්ඨියක් හරි දාලා තමයි ඊටු ටික බලන්න ඕන. නැත්තම් වෙන්නේම අපි අර ලෞකික පැත්තේ හොයන්න යන්නේ. මොකද අර ඉස්සෙල්ලා කියපු අර ධාතු ස්වභාවය රමයා ටික ඔක්කොම ලෞකික අදහසෙන් කියවෙන්නේ. දෙයක් තියෙනවා කියන දෘෂ්ටියෙන් ඉඳන් ඊට පස්සේ ඒකගෙන. එතකොට එහෙම පිළිගන්න කෙනාට අර ධර්මතා හරි අද නිච්ඡන් තන් දුක්ඛ. ඕක අනිත් වෙන ඉතින් දුක දුකනේ. අයි ඒක බාර අරන්නේ පිළි අරන්නේ තියනවා කියලා. පිළි අරන් තියෙන එක වෙනස් වෙනකොට අපි දුකටපත් වෙනවා. ඒ විදිහේ ඒ ස්වභාවය වෙනස් වෙනකොට දුකටපත් වෙනවා. හැබැයි ඒ දුක තියෙන්නේ ඔක පිළි අරන් තියෙනකන් විතරයි. රූපේ බාර අරන් තියෙනකන් විතරයි. ලෝකෝත්තර පැත්තෙන් බලනකොට රූපේ මොකද්ද? ඒ රූපේ හටගත්තේ ඇයි? මේ හේතු යෙදුම් නැත්නම් ඒක හටගන්න විදිහක් නැහැ. අහනම් අව ඒ අවබෝධය ගන්නෙ කොහමද? අන්න මාර්ගයේ. එතකොට එන ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒවා ටිකක් අර අපි දැනට කතා කරන මට්ටමට වඩා වෙනස්. ඒකට එතන ටිකක් සම්බන්ධයක් තියෙන අර මං කිය වතුරට එබෙනකොට ඡායාව හට ගන්න එළියට එනකොට ඡායාව නැහැ කිය. හේතුන් නිසා හටගත්තා, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒකේ අපි දාන්නේ ඒ විතර කලිනුත් ඕක තිබුණාද, දැනුත් තියෙනවද, අනාගතෙත් තියෙනවද කතාවට යන්නෙත් නැහැ ඒතකොට. හේතු නිසා හටගත්තා, හේතු නැත්තම් නැහැ, හටගන්න හේතු නැත්තම් හටගන්නේ. ඒ විදිහ ටිකක් උදව් වෙනවා දකින්න. ඒකත් හරිම ඇත්ත නෙවෙයි. අර දැන් එහෙම අනිත්‍ය වුණ ඡායාවක් නිසා අපි හදාගත්තු රූපය බල්ලා කියන එකට අනිත්‍ය වූ ඡායාවක් හින්දා හදාගත්තු බල්ලව තමයි දැන් පැවැත්මක් දීලා තියෙන්නේ. මු අතීතෙත් හිටියා, දැනුත් ඉන්න, අනාගතෙත් දේනවා. ඊළඟට ඒක ෆිසිකලි සතර මහා ධාතු කරලත් ඉවරයි. පණක් දීලා උට. නේද? ඔය ඔක්කොම අපේ මනස තුලින් කරන දේවල්. දැන් අපි ওই ටික ඔක්කොම කරලා අර බලලා. ආයතන වලින් ඉස්සෙල්ලාම දැනගත්තා. ඒ කායතනකින් දැනගත්තු ගමන් අපි පිහිටෝනවා ඒකෙදි. මොකද අපේ දෘෂ්ටි ටික බලවත්. ඒ කියන්නේ අපි මෙච්චර කල් කරපු පුරුදු බලවත්. ඒ හින්දා අනිත් ආයතන ටිකෙනුත් අත්දකින්න ටිකත් ඒකට ඒ චේතනා ටිකත් එක්කම තමයි බල්ලව පිහිටවන්නේ. දැන් ඔය බල්ලෙක් ගැන ඔయిత කලින් කිසිම දෙයක් දැනගෙන නැත්තම් කමෙන්ට් හිතන්න. අපේ ආයතන වලින් කාගෙන්වත් අහලවත් මුකුත්ම නැත්තම් හරි අතීතේ දැන් අතීතේ කියන්නේ ගෙවිලා ඉවරනේ කොහොමද? ඒක මැරිලා ඉවරයි. ඒක ගැන කිසිම මතකයක් නැත්තම් මේ මොහොතේ ඇහෙන් දැක්කොත් අර අදහස් ටික පහළ වෙයි. ඒක හරියට කවදාවත් දැකලා නැති දෙයක් ඔන්න දකින්නවා වගේ. අරකට තමයි හිතාගන්න පුළුවන් දැන් ටෙලස්කෝප් එකේ කවදාවත් දැකපු නැති මොකක් හරි අලුතෙන් පේන්න ගන්න. ඊට කලින් එහෙම නැහැ. දැන් හොයාගෙන තියන නේද අර එකක් නැති ප්ලැනට් එක. මම දැක්කම අලුතෙන් හොයාගත්තයි. දැන් ඒක ඉතින් අලුතෙන් හදන්න වෙනවා ඒක ගැන කන්සෙප්ට්ස් ටික. ඊට කලින් මේ අපි හැබැයි දැන් අපි හදන්නේ අපි දන්න ටික දාගෙන. අලුත් එකටත් අදහස් ටික හදන්නේ දැනට දන්න ටික දාගෙන. දැන් ඔන්න ඔය ටිකත් අයින් කරලා මේ මොහොතේ වෙන දේ මේ මොහොතේ අත්දකින්න පුළුවන් අපේ අපි හදාගත්තු කන්සෙප්ට්ස් එකක්වත් නැතුව. අන්න එතකොට ධර්මය දකින්න පුළුවන්. අපි මොනවා හරි දන්නවා කියන්නේ අපි ඒ දන්න එකට ගලප ගන්නයි බලන්නේ. තියෙන தත්ත්වය අවබෝධ කරගන්න නෙමෙයි. මේ මොහොතේ තියෙන தත්ත්වය අවබෝධ කරගන්න නෙමෙයි. ඉතින් මේ ධර්මයේ දකින්න නම් මේ මොහොතේ දී අර අතීතයක් නැතුව බලන්න ඕන. අතීත දැනුමක් නැතුව මේ මොහොතේ වෙන්නේ මොකද්ද කියලා නුවණින් බලන්න ඕන. අපි ඇහි මට්ටමින් බැලුවොත් ඇහෙන් වර්ණ රූපයක් කරන් දෙනවා. ඔය වර්ණ රූපේ හිතෙන් දැනගන්න. ඒ හිත හැදෙනකොට ඒ දැනුවත් වීම තිබුණා. ඒ හිත අයින් වෙනකොට ඒ දැනුවත් වීම එහෙමම නිරුද්ධයි. නේද? තව හිතක් හැදෙනකොට අර හිත ඒක ඉවරයි. ඒකයි ඉස්සරහට ගෙනියන්න විදියක් නැහැ. හටගත්තා නිරුද්ධ වුණා ඉවරයි. දැන් අපි ඊළඟ හැදෙන හිතට කලින් හිත අපි සම්බන්ධ කළේ නැත්තම් අපිට ලෝකෙට අයිති දෙයකට කිසිම තේරුමක් දෙන්න පුළුවන් වෙයිද? දැන් මේ කතා කරන වචන ටිකට පවා තේරුමක් දෙන්න පුළුවන් වෙයිද? ඕක සද්ද වෙන් කරගත්තොත් මේ මොහොතේ සද්දයක් තියෙනවා, මේ මොහොතේ සද්දයක් තියෙනවා, මේ මොහොතේ සද්දයක් තියෙනවා. අපි අම්මා කිව්වහම තේරුමක් දෙනවා නේද? අක ආ මා ඇදෙට ගැප් එකක් තියලා අරව වෙන වෙනම ගත්තොත් තේරුමක් තියෙයිද? අතීතයකට දැන් එක සම්බන්ධනකොට සද්දයක් අද්දයක් ඇහුණා නැති වුණා. අද්දයක් ඇහුණා නැති වුණා. අද්දයක් ඇහුණා නැති වුණා. බැහැ. තවෙ මට්ටමට අපිට දකින්න ශක්තියක් නැහැ ආයතන වල. ඒ මට්ටමට යන්න බෑ. මොකද අපි කලින් ඒ වටික ටට්ටක් ගාලා දාගන්නවා. ආ මේක කියලා. ඒව තමයි අපේ අර ආශ්‍රව බලවත් පෙර ඇසුරු කරපුව ටික බලවත්. නැත්තම් හැම එකක්ම මේ මොහොතේන අලුත් අත්දැකීමක් කරගත්තොත් පරණ දේවල් ටික අමතක කරලා මේ මොහොතේ දකින්න පුළුවන්කමක් ගත්තොත් ඔය මේ ලෝකෙ ටිකක් වෙනස් වෙනවා. අපි හිතන් ඉන්න ලෝකෙ වෙන්ද තමයි මේ මොහොතේ සිහිය පවත්වන්න පුරුදු කරන්න කියන්නේ. අපි ඉතින් මේ මොහොතේ සිහිය පවත්වනවා කියුවට අතීතේ ඒවා සම්බන්ධ කර කර තමයි ඒකත්
පවත්වන්නේ.
ඔව් දැන් ඇහැට අරමුණු වෙලා ඕක ගැන හිතෙන් හිතන මොහොත වෙනකොට අරක නිරුද්ධ වෙලා ඉවරයි. ඇහත් නිරුද්ධයි, දකපු දේත් නිරුද්ධයි, වර්ණ රූපෙත් නිරුද්ධයි. ඊළඟ හිත ඇදෙන මොහොත වෙනකොට, ඒ ගැන හිතන මොහොත වෙනකොට පරණ එක නිරුද්ධ වෙලා මේ අතීත ගැන මේ හිතන්නේ අපිට මේ මොහොත හිතක් හැදෙන්නේ කියලා අවධානය තිබුණත් අරකට සම්බන්ධ කරන්න විදිහකුත් නැහැ. නිරුද්ධ වුණ එක නිරුද්ධයි. අපිට වෙලා තියෙන්නේ එහෙම බෑ, අපි පැවැත්ම දෙනවමයි, එහෙම තිස්සෙම සම්බන්ධ කරනවමයි. අව තමයි ඇලීම් ගැටීම් ඇති කරගෙන මේ ලෝකේ යන්න හේතුව, නැත්නම් දුක හටගන්න හේතුව. ඒ ඕන තැනකින් අල්ල ගන්න ඕන. පැවැත්ම දෙන එක තමයි ප්‍රශ්නේ. භව කියන එක තමයි ප්‍රශ්නේ. භව කියන එක නිරෝධ වුණොත් අනිත් ඔක්කොම නිරෝධයි. මොකද පැවැත්ම දුන්නේ නැත්නම් අවිද්‍යාවත් නැහැ, අහංකාරත් නැහැ, විඥානත් නැහැ, නාම රූපත් නැහැ, ඔක කියපු එකක්වත් නැහැ. සලායතන ඕන වෙන්නේත් නැහැ. පැවැත්මක් තියනවා ඒක දකින්නනේ ආයතනයක් ඕනේ. එහෙම සලායතනත් නැහැ. මොනවද? පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, මොකුත්ම පිහිටන්නේ නැහැ. එක තැනකින් කැඩුවොත් අනිත් ඔක්කොම කැඩෙනවා. තමන්ට අහු වෙන තැනක් අරගෙන ඒක කඹුරට කඹුරට යන්න තියෙනවා. දෙක එක්කෙනාට ඔක අවබෝධ වෙන තැන් වෙනස්. තමන්ට ගැලපෙන දැන් ඔයාලට අර බව පැවැත්ම කියන එක අහු වුණා වගේ. ඒකෙන් බලාගෙන ගියත් ඔක්කොම ටික කැඩෙනවා. එකක් කැඩුවොත් ඔක්කොම කැඩෙනවා. මේ පටිච්ච සමුප්පාදේ තියෙන ලස්සනක් ඒක. ඒ ටික ඔක්කොම එකට හටගන්නේ නිරුද්ධ වෙන්නෙත් එකට. ඔයයි කාලපරතරයක් නැහැ. එක තැනක් කැඩුනා කියන්නේ ඔක්කොම කැඩුනා. ඕ කැඩෙන හැටි තමයි මේ අර සම්මාදිට්ඨිය කියලා පෙන්වන්නේ. ලෝකේ මොකද්ද? සමුදේ මොකද්ද? නිරෝධේ මොකද්ද? මාර්ගේ මොකද්ද? එහෙනම් නැත්තම් රූපේ මොකද්ද? සමුදේ මොකද්ද? නිරෝධේ මොකද්ද? මාර්ගේ මොකද්ද? ඒකම කියන සලායතන කියන්නේ මොකද්ද? සමුදේ මොකද්ද? නිරෝධේ මොකද්ද? මාර්ගේ මොකද්ද? අංකේර පටිච්ච සම්පදාය හැම එකටම දාලා තිනවා කියලා ඔක. ඒකෙන් පෙන්නන්නේ ඒක නිරුද්ධ වෙන හැටි. එකක් නිරුද්ධ වෙන හැටි දැක්කනම් එතනම සම්මාදිට්ඨිය තියෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ අර ඔක්කොටම ගැලපෙනවා. ආයේ එකකටවත් මුලා වෙන්නේ නැති එතන ලෝකේ ඉක්මවා යන දැක්මයිනවා. මේවා ටිකක් ගැඹුරුයි. ගැඹුරුයි කියන්නේ ටිකක් අමුතු විදිහකට හිතන්න දෙනවා.
නැතුව එකමයි දැනගන්නත්
ඕනේ. එකමයි දැනගන්නත් ඕනේ. ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පටිච්ච සමුප්පාදයමයි දකින්න ඕනේ, දැනගත යුතුයි. වෙන මොකුත් නෙමෙයි. ධර්මය කියන්නේ පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය දැක්කොත් ධර්මය දැක්කම වෙනවා. වෙන මොනවා වචන ගොඩක් දැනගත්තත් ධර්මය දැක්ක වෙන්නේ නැහැ. අවිද්‍යාව තියෙන එක කියන්නේ ඇත්ත ඇති ඇති දන්නේ නැහැ කියන්නේ. ඉතින් මුලාම තමයි. එක එක જાතියේ මුලාවල් එන්න පුළුවන් එක එක වෙලාවට.
අවස්ථාවේදී.
ඇත්ත ඇති ඇති ඒතර දැනගත්තු කෙනා එක මුලාවකටවත් වැටෙන්නේ නැහැ. ඉතින් මෙතන පහසුව තියෙන්නේ ඔය ඕන තැනකින් ඇත්ත ඇති ඇති දකින්න පුළුවන් කියන එක. අපිට හැම තැනින්ම බලන්න ඕන කියලාත් නැහැ. තැනකින් ලියාගත්තොත් ඒ සේරම ලිහෙනවා ප්‍රශ්න ටික. මේ මුලා වෙලා බලන්න හැම තැනම ලිහෙන්නේ නැහැ ඒක. රාන්තෝ ජටා බහි ජටා ඇතුළෙත් ගැට පිටත් ගැට. ඒක ලිහන හැටි තමයි මේ පෙන්වන්නේ. කරන්න පුළුවන් ඒ ප්‍රඥාවෙන්ම තමයි කියලා තමයි කියන්නේ. ඒකයි ප්‍රඥාවෙන්ම තමයි අර මාර්ගඵල ලැබෙන්නේ. ලෝකෙන් එතෙර වෙන මාර්ගය. අනිත් ඒවා ඔක්කොම ලෝකෙට ආйти දෘෂ්ටි. ලෝකෙට ආйти දෘෂ්ටි වල ඉන්නකම් ලෝකෙත් යනවා. ලෝකේ යනකොට දුක. ලෝකය කියන්නේ දුක. ඕක තමයි ආර්ය පරිේශණය කියන්නේ. ආර්ය මාර්ගය අපි කරන පරිේශණ ඔක්කොම ලෝකෙට අයිති පරිේශණය කයි වෙලා තියෙන්නේ. ලෝකේ ඉක්මවා යන පැත්ත ගැන හොයන්න පුළුවන්. ඉතින් හොයන කෙනෙකුට දකින්න බැරිත් නෑ. මොකද ධර්මය තියෙනවා. අපිට අමුතුවෙන් හොයාගන්න දෙයක් නැහැ. මේ හොයාගෙන තියෙන දේ අවබෝධ කරගන්නයි අවශ්‍ය. ඒකට විදියක් කියා දෙයිලා තියෙනවා. අපි ඒ විදියට බලන්නේ නැති එකේ විතරයි අඩුව තියෙන්නේ. හරිද? ඇතිද දැන්? තිබෙන්නේ නැහැ. ඕවා ඉතින් කෙලවරන්නේ නැහැ. තව තව කතා කරන්න පුළුවන්. අවසන් කරමුද? අවසන් කරලා වුණනම් ප්‍රශ්න තියෙනවා නම් එනවා කතා කරමු. හරි. එහෙනම් මේ කාලය තුල අපි දැන් භාවනා කළා සමාධිය වැඩෙන්න මේ කාලය තුල සීලයක් රැකුණා ලොකු සමාධියක් වැඩුණා ඒ වගේම ප්‍රඥාව වැඩෙන ඒ සාකච්ඡා වල යෙදුණා. එතකොට සීල සමාධි ප්‍රඥා වැඩෙනවා කියන්නේ උසස් කුසල් මහානිසංස කුසල් කියන ඒවා ආමිස පූජා වලින් ලැබෙන කුසල් වලට වඩා ගොඩාක් උසස් කියලා දේශනා කරලා තියෙනවා. මෛත්‍රී භාවනා වුණත් ඇහිපිය ගහන මොහොතක් කළා අර මහා දාන 100ක් දුන්නටත් වඩා අනුසස් වැඩි කියනවා. ඉතින් අපි මේ වගේ සුළු මොහොතක් නේ මේ පැය ගානක් මේවයි දුනහම් කුසල් සම්භාරයක් රැස් වෙනවා. ඒවට අනුසස් තියෙනවා. ඒවා මහානිසංස කියන්නේ යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් ප්‍රතිඵල දීමේ බලයකුත් තියෙනවා, හැකියාවකුත් තියෙනවා. ඉතින් සතුටු වෙන්න පුළුවන් කුසල් සම්භාරයක් රැස් කරගත්තා. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු ආසනාව වේවා. ඒ වගේම මේ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රව සතුරු උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් අපව ආරක්ෂා කරන සේක්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. එවගේ මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලැබලා පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු ආසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම අපිට පිනක් රැස් කරගත්තු වෙලාවක ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. ඒ කරන ප්‍රාර්ථනා හරියනවා. ඒතර මේ රැස් කරගත්තු පින් වල බලයෙන් මිනා පුණ්‍ය කම්මේන අපි ප්‍රාර්ථනා කරන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බානපත්තිය මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මාමේ බාල සමාගම. ඒ වගේම ධර්ම මාර්ගයේ පෙන්නලා දෙන කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම සතන් සමාගම හොතු. මේ පිං හේතු ආසනාවේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඒවගේම දැන් අපේ අවිද්‍යාව හින්දා ඔය කරන සංකාර තියෙනවනේ. ඒ සියලු සංස්කාර. සබ්බේ සංඛාරා. ඒවා අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම අපව දුකටපත් කරන සබ්බේ සංඛාරා අනිත්‍යයි. සබ්බේ සංඛාරා දුක්ඛයි. ඔය ඇත්ත ඇති හැටියට තේරුම් යන්නේ යදා පඤ්ඤායේ පස්සති. එතකොට මේ මුලාව හින්දා ඇති කරගත්තු දුක අතහරිනවා. අතනි බින්දති දුක්ඛේ. ඒක තමයි විසුද්ධියට මාර්ගය වෙන්නේ. ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ වගේ මේ මනසට අරමුණු කරගන්න ඔය ධර්මතා ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති බව ඇත්ත ඇති හැටියට තේරුම් යන්නේ යදා පඤ්ඤායෙන් පස්සෙති. එතකොට මේ මුලාව හින්දා ඇති කරගත්තු දුක අතාරින අතනි බින්දති දුක්ඛේ. ඒ සමග්ගෝ විසුද්ධිය. ගාතකිනු සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 දැන් අසංකරම්